ඔව් අපි එනම් පටන් ගමු අර අපේ මේ අපේ හාමුදුරුව ධම්මචාරී හාමුදුරුවන්ගේ දැන් අනිත්‍ය සංඥා වඩනකොට හාමුදුරුව කියන්නේ අර නිතරම පස්ස නින්න සංගති පස්සෝ කියන තැන බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතන එකතු වෙලා අර පස්සේ පළවෙනි අවස්ථාව අඳුරා ගන්න කියලා නේද? ඒක අඳුරා ගන්නකොට හුඟක් වෙලාවට මේ අඳුරා ගන්න පුළුවන් වෙන එක පහු වුණා, පහු වෙලා ගියාට පස්සේ ඒකට මොනව හරි කරන්න පුළුවන්ද අපිට? ඒ කියන්නේ නාමරුව, ඒ කියන්නේ මේ නාමකාය පටික සම්පස්සේ කියන තැනින් අල්ලගන්න ඕනේ වුණාට එතනින් අල්ලගන්න බෑ. අර රූපකායේ අධිවචන සම්පස්සේට ගියාට පස්සේ තමයි ආපු වෙන්නේ. ඒ කියන්නේ මොනව හරි අපිට මේ අර ඔක පුරුද්දෙන්ම දිනු කර ගන්නද නැත්නම් ඊට වඩා වෙන මොනවාරි කරන්න පුළුවන් වෙයිද?
ඔය අධිවචන පටිග සම්පස්ස කොහොම වෙත තපීරා කිය ආයතන දෙකේ කතා කරා නම් ලේසි ඊට වඩා අපි එහෙන් දකින්නකොට එහෙන් දැකලා දැනගන්නවා කියන්නේ ඇහි මන ආයතනෙයිනේ. ආයතනෙයි මන ආයතනෙයි. ඊළඟට කණෙන් අහලා මොකක් හරි දැනගන්නකොට සෝත ආයතනෙයි මන ආයතනෙයි.
ඔව්.
તો ඔය දෙකෙන් වෙන සිද්ධිය බැලුවා නම් මේ ඒක තමයි ඉතින් කරන්න පුළුවන් දෙයි. මොනවා හරි දෙයක් දැනගත්තහම මොනවා හරි දෙයක් කියන්නේ එළියේ තියෙන දෙයක් වෙන්න පුළුවන් නැත්නම් අපේ ශරීරයට අයිති දෙයක් වෙන්න පුළුවන්. ඔයි මොනවා හරි දැනගත්තහම බලන්න මොන ආයතන හරහද මේක දැනගත්තේ.
ඔව් එතන දැන් අපි හිතමු අපිට
කියන්න
ඔමේ අපි හිතමු අපිට සද්දයක් ඇහුණා ඇහිලා අපි සද්දය දැනගත්තා. එතකොට අපි මේ බාහිර සද්දයයි කණයි එකතු වෙලා ඒ අපිට සද්දයක් දැනුණා කියලා දැනගන්න එකද නැත්නම් ඒ දැනීම හින්දා අපිට දැන් හිතක් පහළ වුණා කියලා දැනගන්න එකද? එතන දෙකක් නේද? දැන් උතර මන කියන්නේ කණ කියන එක දැනගන්න එක වැදගත්ද නැත්නම් ඒ මොකක් හරි බාහිර ආයතනික අභ්‍යන්තර ආයතනික එකතු වෙලා අපිට දැන් සිතුවිල්ලක් පහළ වුණා කියලා අල්ලගන්න එකද එතන මේ එතන වැදගත් වෙන්නේ නැත්නම් කන කියලා දැනගන්නේ?
ආ දැන් ඔය ධර්මයේ දන්නේ නැත්නම් දැනගන්නේ මොකද්ද? සද්දයක් අහුණාම කියන්න බලන්න උදාහරණයක්.
ඔව් එතකොට අපිට සද්දයක් ඇහිලා අපි ඒ සද්ද මොකද්ද කියලා අඳුර ගන්නවා. ධර්මයේ දන්නේ නැති කෙනා අපිට සද්දයක් ඇහුනහම කවුරු හරි යාළුවෙක් කතා කරා කියලා අර යාළුවා ගැනත් හිතලා මේ සිතුවිලි ගොඩක් ඈතට යනවා. නමුත් දන්නේ නැති හින්දා දන්නවා ධර්මයේ දැනගත්තට පස්සේ අපි සද්දයක් ඇහුණා කියලා එතනින් නවතින්න උත්සාහ කරනවා. හරිද දන්නවා කියන්නේ?
ඔව් දැන් කරන එකට කලින් දැන් මේකේ මෙහෙමයි අපි ලෝකෙට අයිති මට්ටමින් පටන් ගන්න ඕනේ. දැන් ඔන්න කවුරු හරි සද්දයක් ඇහෙනකොට අපිට නැත්තම් කවුරු හරි ඒ සද්දට අනුව අපි අඳුර ගන්නවා. කුරුල්ලෙක් කෑ ගහනවා කියලා අඳුර ගන්න පුළුවන්. නැත්තම් වාහනයක් යනවා කියලා අඳුර ගන්න පුළුවන්. නේද?
ඔව්.
මොකක් හරි ෆෑන් එකක සද්දයක් කියලා අර රූපයක් නේද අඳුර ගන්න ඉඳන ගන්න.
ඔව් ෆෑන් එක හරි සතෙක් හරි
වාරයක් කියලා ෆෑන් එක කියලා දැනගත්තොත් ඉතින් ෆෑන් එක එළියේ තියෙන දෙයක්. කාර් එක කියලා දැනගත්තොත් කාර් එක බාහිර තියෙන දෙයක්. ඒකට එතන තමයි අපි ජීවත් වෙන්නේ නේද සාමාන්‍යයෙන්
ඉන්නේ.
ඔව්. එතකොට මේ බුදුහාමුදුරෝ පෙන්නනවා අන්න තමයි රූපය. ඉති රූපය. ඊළඟට බලන්න කියනවා ඒ රූපේ සමුදය. තිරූපස්ස සමුදය. ඒක හටගත්තේ කොහොමද කියලා. ඒ හටගත්තේ කොහොමද කියනකොට තමයි දැන් අපි ආයතන පැත්තෙන් බලන්න ඕන. මොන ආයතන හරහාද ඕක මන් දැනගත්තේ.
හරි.
දැන් එළිය කාර් එකක් යනවා නම් මොන ආයතන හරහාද ඕක දැනගත්තේ කියන්න බලන්න.
අපිට සද්ද කණයි සෝත විඤ්ඤාණය කණයි බාහිර සද්දයයි ඒ හින්දා ඇතුලෙච්ච සෝත විඤ්ඤාණයයි හින්දා තමයි දැනගත්තේ කාර්කක් කියලා.
ඒ හින්දා දැනගත්තේ කාර් එකක්ද සද්දයක් තියෙනවා
සද්දයක් සද්දයක් ඊට පස්සේ සද්දේ හින්දා අපි ඒක අපේ දැන හිතේ තියෙන අපි ළඟ තියෙන දැනීමක් ඒකට දාලා තමයි කාර් එකක් කියලා ගත්තේ.
ආ අන්න හරි. ඒක ඇල්ලකලේ මන ආයතනෙන්.
ඒක ඇල්ලකලේ මන ආයතනෙන්.
අපට ආයතන දෙක වෙන් කරන්න ඉස්සෙල්ලා සෝත ආයතනයයි මන ආයතනයයි.
ආ ඔකේ.
හරි ඊට වඩා වැඩි ඩීටේල් යන්න එපා. කණයි ශබ්දේයි කතා අවශ්‍ය නැහැ. සෝත ආයතනයයි මන ආයතනයයි. ඒ කියන්නේ කණයි මනසයි.
හරි.
ආයතන දෙක වෙන් කළා. ඊළඟට බලන්න එක එක ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? කනට පුළුවන් ශබ්ද සංඥාවක් හදලා දෙන්න විතරයි.
ඔව්.
ඒක වඩාත් දෙයක් දැනි.
හරිද?
ශබ්ද සංඥාවක් හදලා මනසට දෙන්න. මනසට පුළුවන් ඒ දෙන සංඥාව ගැන හිතන්න තමන්ගේ තියෙන පරණ අද්දකීම් ටිකක් එකතු කරලා. එතකොට තමයි ඒ කනාරන් දුන්න ශබ්ද සංඥාව මොකද්ද කියලා දැන් කල්පනා කරනවා.
හරි.
එතකොට තමයි ඔය ශබ්ද නම් කාරකක් වෙන්නේ ඇති. මොන දැන් කාරකක රූපයක් හිතෙන් හදලා හිත දැනගත්තා. තාම ඇහෙන් දැක්කේ නෑනේ.
ඔව්.
එතකොට මොකද්ද උනේ? හිතෙන් හදපු දේ හිත දැනගත්තා. තාම හිත ඇතුළේ වැඩ. ඊළඟ ස්ටෙප් එකේදී තමයි ඔය දැනගත්තු දේ ආයේ කාර් එක තියෙන්නේ අන්න අර හේලිය කියලා විශ්වාස කරන්නේ. බාහිරෙන් තියන්න.
හරි.
බාහිර තියනවා කියලා එළිය තියනවා කියලා විශ්වාස කරනවා. මේ හිතෙන් දැනගත්තු දේ. දැන් ඔන්න අපි සිහියනවන පිහිටනවා කියන්නේ අන්න දැන් බලන්න ඕන හිතෙන් දැනගත්තු දේ හිත ඇතුලේ වැඩක් නෑ. ඕක කොහොමද එළිය තියෙන්නේ? අපි කල්පනා කරනකොට දැනගත්තු දෙයක් කියන්නේ හිත ඇතුලේ දෙයක්. ඒක එළිය රූපයක් කියන්නේ මෝඩකමටනේ. ඇත්ත ඇති ඇති නොදන්නකමටනේ.
ඔව්. දැන් ඇත්තට මට ප්‍රශ්නේ වුණේ ඔන්න ඕවාගේ දිගට දිගට හිත හිත යනවාද නැත්නම් අර මේක කෙලිම කණයි සද්දයයි කියලා අඳුරගෙන එතෙන් නවත්තලා වෙන ඇහෙන හරි දැනෙන හරි තැනකට යනවාද කියලා. දැන් අපි ඉන්නකොට ඇහෙනවා දැනෙනවා
නොවේ කියන්නේ නෑ. ඕක දැන් අපිට ඕන තැනකින් ඔයාමනේ කිව්වේ ඔතනින් නවත්තන්න බැහැ කියලා.
ඔව්.
එහෙනම් අපි ඉන්න තැන ඉඳන් පටන් ගන්න ඕන. අපි ඉන්න තැන තමයි එළියේ කාර් එකක් යනවා කියලා දැනගත්තා.
ඔකේ.
එහෙනම් බලන්න ඕන එතෙන්ට ආවේ කොහොමද? එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ ඊට කලින් වෙලා තියෙන්නේ මුලින්ම සද්දයක් අහලා ඊළඟට සද්ද ගැන හිතලා හිතනකොට හිත හදපු කාරක හිතෙන් දැනගෙන ඊටත් පස්සේ තමයි ඕක එළියෙන් තියනවා කියලා බාර අරන් තියෙන්නේ.
හරි හරි.
එර්නා.
ඔව් දෙයක්
තමයි. කවුද මේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එතකොට අපි කණෙන් ඇහලා අහලා එළියේ තියෙන දේවල් දැනගන්න එක කොහොමද විදර්ශනය කරන්නේ? අපි කණෙන් කාරකක සද්දයක් ඇහිලා අපි හිතනවා එළියේ කාරකක් තියෙනවා ඕකෙන් තමයි ওই සද්දේ ආවේ. ඒක තමයි මගේ කණෙන් ඇහුවේ.
ඔව්.
ඒ බව තමයි මේ දැනගත්තේ කියලා. ඒක තමයි ලෝකෙට ආйти දැනගෙන ඉන්න. එළියේ කාරකක් යනවා ඒ කියන්නේ සද්දයක් නිකුත් වුණා ඒ සද්දය ඇවිල්ලා මගේ කණේ වැදුනා. ඒ බව මම දැනගත්තා කියන එක. නේද?
ඔව් හරි.
හැබැයි අපේ පැත්තෙන් වෙලා තියෙන්නේ මොකද්ද?
ඒ සද්දේ අපි
ඉස්සෙල්ලම අපේ පැත්තෙන් ඉස්සෙල්ලම උනේ මොකද්ද? ශබ්දයක් ඇහුණා එක.
ඔව් සද්ද ඇහුණා.
ඈ? සද්ද ඇහුනේ නැත්නම් ඔය එකක්වත් දැනගනීද?
නෑ මොකද දැනගන්නේ නෑ. සද්ද ඇහුණා කියලා දැනගත්ත එක තමයි.
නෑ නෑ පටන් ගත්තු තැන හොයන්න. පටන් ගත්තේ සද්දේ ඇහිම මත.
හරි
මේ මේ කතා නොකරන වෙලාවට මයික් එක මියුට් කරලා තියන්න. එතකොට ශබ්ද අඩු වෙනවා. කතා කරනවා නම් විතරක් මයික් එක ඔන් කරලා කතා කරන්න. දැන් අපි මූලික තැන අඳුරගන්න ඕන අපේ දැනුවත් වීමට. අපි දැන් කාර් එකක් තියෙනවා කියලා දැනගත්තානේ. ඔය දැන ගැනීමට එන්න නම් අනිවාර්යෙන් ශබ්දයක් ඇහිලා තියෙන්න ඕන. බැරි වෙලාවත් අපේ කන ඇහුන්නේ නැත්නම් එහෙම අපිට ඔය කාර් එකක් ගැන අදහසක් එන්නේ නැහැ. එහෙනම් මේක පටන් අරන් තියෙන්නේ ශබ්දයක් ඇසීම මත. ශබ්දය ඇහුනේ මොකෙන්ද? සෝතායතනෙන්. කනේ. එතකොට ඒ ඇහුන ශබ්දෙට අනුව හිතන්න ගිහිල්ලා තමයි අපිට කාරකක් සිහියට ආවේ. ඒක තමයි දෙවෙනි එක. පළවෙනි එක ශබ්දයක් ඇහුණා. දෙවෙනි එක ශබ්දෙට අනුව කල්පනා කරලා කාරකක් කියලා දැනගත්තා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. තුන්වෙනි ස්ටෙප් එකේදී තමයි ඔය දැනගත්තු කාරක තියෙන්නේ එළියේ කියලා අපි විශ්වාස කළේ. එතකොට ඔන්න ඔය ටික තමයි ඇත්ත සිද්ධිය. හැබැයි අපි ලෝකෙට ඇවිත් විදිහට විශ්වාස කළේ එහෙම නෙමෙයි. පටන් ගත්තේ එළියේ කාරකෙන්. ඊළඟට ඒ කාරකෙන් සද්දයක් ආවා. ඒ ආපු සද්දේ අපේ කනේ ඇවිල්ලා වැදුනා. ඔන්න ඔය ටික ගිහිල්ලා තමයි මේ ලෝකෙට ඇවිත් විදිය. ඇත්තටම වෙලා තියෙන්නේ පටන් අරන් තියෙන්නේ අපිට සද්දයක් ඇහුණා. සද්ද ගැන කල්පනා කළා. කල්පනා කරනකොට කාරකක් කියලා දැනගත්තා. ඒක හිතෙන් හදපු දෙයක් හිත දැන ගැනීම තාම එළියේ නැහැ. ඊළඟට තමයි ඔය සිද්ධිය එළියේ වෙනවා කියලා විශ්වාස කළේ. ඔන්න ඔය සීක්වන්ස් එක අඳුර ගන්න ඕන. එතකොට අපි මේ හිතෙන් හදපු එක එළියේ තියන්න පුළුවන්ද? අපි කල්පනා කරන දේවා බාහිර රූපවලට සම්බන්ධද නැත්නම් හිත ඇතුලේ වැඩද? එතකොට පෙයි මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. අපේ මෝඩකමට තමයි ඕක එළියේ තියනවා කියලා බාර අරන් තියෙන්නේ. අන්න එතන තමයි අපිට දැනට තෙන්නන්න පුළුවන්. අනිත් ඒවා එකක්වත් හිතුවට වැඩක් නැහැ. පැහැදිලිද? සර.
ඔව් දැන් පැහැදිලි. මට පැහැදිලි. අර වෙන සඳුරා ගන්න ඕනේ මේ අපි ලෝකයට ආයේ විදිහට මේ පැත්තින් අර පැත්තට යනවා නැත්නම් ඇත්තටම වෙන විදිහට මේ අර පැත්තින් මේ පැත්තට එනවාද කියලා. හරි මට තේරෙනවා දැන්. එන්න වෙනින් ප්‍රශ්න එකක් යන්නේ ලෞකික.
සර් එතන විඥානවාදී නෙමෙයි කියලා එතන ප්‍රඥාව යෙදෙන හින්දා
තේරෙනවා නේ. දැන් අපි විඥානවාදයට වැටෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් කොහොමද එතන බලන්නේ? එතෙන්දී විඥානවාදයට අහු වෙන්න පුළුවන්. තාම අපි එන්ටන්නේ අර බාහිර රූපෙයි හිතේ හදපු එකයි දෙකක් කියන එක වෙන් කිරීමක් මේ කරන්නේ තාම. තව තැන් එහාට තව වැඩ තියෙනවා. මෙතන සමහර විට මේකෙන් කෙනෙක් විඥානවාදයට වැටෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම මේ හිතෙන් හදන දේවල් තමයි තියෙන්නේ කියනකොට විඥානවාදය. එතනිනුත් එහාට දෙයක් තියෙනවා මේ පටිච්ච සමුප්පාදේ කියනකොට.
ඒ දැන පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න පුළුවන්ද? නැත්නම් අපි ඉස්සෙල්ලා මේක හොඳට දහවුරු කරගෙන ඉන්න ඕනේද?
දැන් ඕක පුළුවන් තරම් ඉස්සෙල්ලා පෙන්වන්න ඕන. ඒ පෙන්වීම තුල ඇත්තටම පටිච්ච සමුප්පාදේ තියෙනවා. මොකද පටිච්ච සමුප්පාදේ කියන්නේ අර හේතුයි ඵලයි අතර සම්බන්ධයන්නේ.
ඔව්.
දැන් අපේ හේතුයි ඵලයි දෙකම අපි ඔතන පෙන්නවා. දැන් ඵලය තමයි අපි දැනගත්තු දේ. ඒ කියන්නේ එළියේ තියෙන කාර් එක. දැන් අපි හොයන්නේ මේ කාර් එක ඇති වෙන්න හේතු මොනවද? රූප සමුදය. මොනවා හින්දාද කාර් එක හටගත්තේ? එතකොට පේනවා මේ හිතෙන් හදපු එක හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. එතකොට මුලාවක් මත, අවිද්‍යාව මත තමයි ඔය දැනගත්තු දේ එළියේ තියනවා කියලා බාරගත්තේ. ඒ කියන්නේ කාර් එකක් බාහිර රූපයක්. කාරක කියන රූපයේ ඉපැද්දුවේ මුලාව මත නැත්නම් විද්‍යාව මත. එතකොට අන්න සමුදය විදිහට පේනවා මෙතන තියෙන අවිද්‍යාව. දැන් අපේ සිහිය නුවණ පිහිටියනම් එහෙම එතකොට මුලාවෙන් නැහනේ. ඒ කියන්නේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන මට්ටමට අපිට සිහිය පිහිටුවොත් එළියේ කාරකක් උපද්දන්නේ නැහැ. හිතෙන් මොනවද දැනගත්තා කියන තැනින් නවතිනවා. දැන් අර සමුදේ යෙදෙන්නේ නැති හින්දා ඵලය හටගන්නේ. ඒ කියන්නේ බාහිර රූපේ. එතන ඒක හටගන්නේ කියන්නේ දැන් අපි හේතුව දැකලා සමුදේ දුරු කරනවා. එළියේ රූපේ හටගන්න තියෙන සමුදේ අයින් වෙන හින්දා තමයි එළියේ රූපේ උපදින්නේ. ඒ උපදින්න තියෙන හේතු ටික අයින් වෙනවා. එතකොට පේනවා දැන් ලෝකේ හටගන්න හැටිත් පේනවා නිරෝධ වෙන හැටිත් පේනවා. මේ හේතු ටික මේ සමුදේ යෙදුනත් ලෝකෙ හට ගන්නවා. මේවා යෙදෙන්නේ නැති කෙනාට එහෙම දෙයක් උපදින්නේ නැහැ, පිහිටන්නේ නැහැ. ඒක නිරෝධි. එතකොට දැන් මේ අර විඥාණයෙන් හදපු ලෝකයක් කියන එකට අහුවෙන්නේ නැහැ දැන්. සමුදේ තියෙනවා නම් ලෝකෙ තියෙනවා, සමුදේ නැත්නම් ලෝකෙ නැහැ කියන ධර්මතාවයක් දකිනවා. ලෝකෙ උපදින්නේ නැහැ කියන. තේරෙයි මාස්මින් සති ඉදං හෝති, මාස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවිනේ දැන් දකින්. ඒක විඥානවාදයක් වෙන්න විදිහක් නැහැ නේද?
ඔය දෙකටම ගැළපෙනවා එතකොට.
හේතු ඇතිකල්හි ඵලය තියෙනවා, හේතු නැත්නම් ඵලය ගැන කතා කරන්නත් බෑ, ඵලය උපදින්නේ නැහැ. විනාශයෙන් අසති දන්නා හොති. ඒකට නිකන් විඥානවාදයක් කියලා කියන්න පුළුවන්ද? ඒකට ඇත්ත දැකීමක් නේද? ඒ කියන්නේ අපි දැන් ඇත කියන එකට වැටෙන්නෙත් නැහැ, නැත කියන එකට වැටෙන්නෙත් නැහැ. කාර් එකක් නැහැ කියලා කියන්නේ මොකද අර මුලාව තියෙන කෙනාට කාර් එක තියෙනවා. කාර් එකක් තියෙනවා කියලා කියන්නේ මොකද ඒ මුලාව ඊදුම් නැත්නම් කාර් එක කියන එක පිහිටන්නේ. නේද? ඒක ලෝක සමුදයක් දකිනවා, ලෝක නිරෝධයක් දකිනවා. එතන පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න. ලෝක සමුදේ දකින හින්දා නෑ කියන්න යන්නේ. ලෝක නිරෝධෙ දකින හින්දා තියනවා කියන්න යන්නේත් නෑ. ඒතර ඔපර කියන්නේ ඉදප්පච්චේතාව. මේ ඇතිකල්හි මේ වෙනවා. මේ නැත්තං එහෙම වෙන්නේ නෑ කියන එක. ඒකයි මේ පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඒතර දැන් තමන්ගේ මුලාව නැති වුණාට තව කෙනෙක් ඒ මුලාවෙන් ඒක උපද්දනවා. ඒක සමන් තුලම වෙන්න පුළුවන්. දැන් අපේ සිහිය පිහිටන වෙලාවට ඉපැද්දේ නැතුවට සිහිය නැති වෙලාවට උක උපද්දලානේ බාහිර ලෝකෙනේ අපි බාර ගන්නදී. එතනත් එතකොට දකින්න පුළුවන්. ඒ ඉපැද්දුවට ඒ හේතු යෙදුන හින්දානේ ඉපැද්දුවේ. අපේ අවිද්‍යාව යෙදුන හින්දානේ අපි බාහිර රූපේ බාරගත්තේ. එහෙම නොවුනනම් රහතන් වහන්සේ එහෙම බාරගන්නේ නැණි. අවිද්‍යාව දුරු කරපු කෙනා එළි රූප හදන්නේ නැහෙනි කියලා නුවණක් එනවනේ. ඒක එතකොට සම්මාදිට්ඨිය වෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන එක. රූපය මේකයි, රූප සමුදය මේකයි. රූපය නිරෝධ වෙන්නේ මෙහෙම කියන නුවණක් එනවා. ඒක එතකොට ඒක අර වාද එකකටවත් වැටෙන්නේ නැහැ. තියෙනවා නම් අපි දන්නවා හේතුන්ගෙන් තොරව ඒකට පවතින්න බෑ. අවිද්‍යාවෙන් තොරව ඒකට පවතින්න බෑ. සමුදේහින් තමයි ඵලය තියෙන්නේ. සමුදේ නැත්තම් ඵලය ගැන කතා කරන්න බෑ. නිරෝධය. හටගෙන නැහැ. ඒතර ඒ ධර්මතාවයට අර ඇත කියන එකවත් නැත කියන එකවත් වැටෙන්නේ නැහැ. එතකොට ඒක භෞතිකව තියනවද නැද්ද කියලා ප්‍රශ්නයක් අහන්නත් බෑ. විඤ්ඤාණයෙන් හදලා තියනවද නැද්ද කියන ප්‍රශ්නයක් අහන්නත් බෑ. මොකද මේ දෙකම අදාළ නැහැ. ඒක තමයි මං කියන්නේ. අර හීනයක් දැක්කා වගේ නේද කියලා. අපේ හීනෙන් දැකපු දේවල් කවදාවත් බාහිරෙන් හොයන්න යන්නේ නැහනේ. ඊළඟට ප්‍රශ්න එන්න පුළුවන්. එහෙනම් මේ හිතෙන් මේක හැදුනේ කොහොමද? ඒකට ඒ හිතේ ඔක උපදින හැටි බලන්න පුළුවන්. එක්කෝ අර හෙන් අරන් දීපු රූප සංඥාව ගැන හිතන්න ගිහින්නේ මේ රූපේ හැදුනේ. මේ හිතනකොට ඇහැ කියන එකෙන් උපද්දපු දේවල් සේරම නිරුද්ධයි. අනායතනේ වැඩ කරනකොට චක්කායතනය පවතින්න බෑ. ඒක නිරුද්ධයි. එහෙනම් මේ නිරුද්ධ දෙයක් නේ දැන් මේ චිත්තෙන් උනත් වෙන්නන්නේ. ඒක එක පැත්තකින් බලන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ අතීත අත්දැකීමක් මෙතෙන්ට එකතු කරලා නේ. ඒ අතීත අත්දැකීම කියන එකක් දැන් නෑ නේ. ඒකත් නිරුද්ධයිනේ. ඒ අතීතයකට නේ දැන් මේ පැවැත්මක් දීලා තියෙන්නේ. ඒකත් වෙන්න බැරි වැඩක්. ඒ පැත්තෙන් පෙන්නුවොත් තේනවා මේ මේ මනසෙන්ම නිර්මාණයක් මනස දැනගෙන එච්චරයි. එතනින් එහාට මේක කිසිම දෙයකට අදාළ නැහැ. ඒක දෙයක් පණවන්න බෑ මේ මත ඉඳගෙන. ඒ කියන්නේ කිසිවක්ම අපිට නිත්‍ය කරලා ගන්න බෑ. මේකෙන් තොරව මේ හේතු වලින් තොරව දෙයක් කියන කතාවට යන්න බෑ. ඒතට හේතුවත් එක්කම දකිනවා ඵලය. දැනට අපිට වෙලා තියෙන්නේ හේතුව නැතුව තමයි අපි ඵලය දකින්නේ. අයිඩිය කාර් එකක් තියෙනවා. අපි දැක්කත් නැත්නම් කාර් එක තියෙනවා කියන එකනේ අපි. ඒකට ඒක එතන හේතු දැකලා නැහැ. ඵලය විතරක් අල්ලගෙන. ඒත් එහෙම එහෙම ගන්න ගිය ගමන් මුලා වෙලා. පැහැදිලිද? ඔව්
පැහැදිලිද?
හරි ඔතනමද ඔකද ඔය කියන්නේ දැන් අපි ඔය ලෝකෝත්තර ධර්ම ලෝකෝත්තර පැත්තෙන් මේ පංචපාදානස්කන්ධයේ උදය සහ නිරෝධය බලනවා කියලා.
ඔව් කයිසින් අර ලෝකෝත්තර පැත්තක් කියලා අපි ඔක තියරි එක දාගන්නවට වඩා ඔහොම බැලුවොත් ලෝකෙන් එතර වෙනවද නැද්ද කියන එක බලලා
මම එහෙම කියන හේතුව මොකද දැන් අපි සාමාන්‍යයෙන් ඔය සම්මාහස්ල දේශනා කරන භාවනා ක්‍රමයේදී මේ පංචපාදනස්කන්ධයේ සිදුවේ බලන්නේ නැත්නම් මේ නාම රූප ක්‍රියාවලියක් නාම රූප දෙකක් ගැනීමේ සම්බන්ධය බලන්නේ කියනකොට මේ කියන දෙක උපදීමත් නැතිවීමත් වගේ දේ බලලා අපිට කියන මේක තමයි පංචපාදනස්කන්ධයේ උදේ වේ කියලා. මේක වෙනස් නේ කියලා තමයි මට හිතෙන්නේ. එහෙම නේද?
ඔව් අපන්ත කියපු එකේ වැරද්දක් නෙමෙයි. හැබැයි අපි ඔබ කියද්දි මේක කියන්නේ කාටද කියන එක ඔළුවේ තියාගෙන කතා කරන්න ඕන. මොකද නැත්තම් මේ කවුවත් කැමති නෑනේ අපි අපි ලෝකෝත්තර මාර්ගේ නෙවෙයි කියලා කියන්නේ. මම භාවනා කරනවානේ. එතකොට ඒකෝලන්ට එහෙම හිතරි දෙන්නේ නැති වෙන්න අපි ඔක කියන්න ඕන ඒකයි. එතකොට දැන් අපි 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 ඒ පැත්තත් හිතන්න ඕන. ඒ කියන කතාව ඇත්ත. අපිට පේනවා මේක තමයි ලෝකෝත්තර මාර්ගය. හැබැයි ඒක නොදන්න කෙනාට කියනකොට එහෙම කිව්වොත් ඒගොල්ලෝ ගැටෙනවා. එතකොට තමයි ඒ තර්ක කරන්න එන්නේ. වාද කරන්න එන්නේ. එහෙනම් අපි ඔය කියන විදිය පොඩ්ඩක් වෙනස් කරගත්තොත් හොඳයි කියලා මම හිතන්නේ. ඉතින් දැන් මේ විදිහට කළොත් ලෝකෙට අහුවෙනවද කියලා හුවනම් ඊට වඩා හොඳයි. බලන්න මේ මේ විදියට බලුවොත් දැන් ලෝකෙ ඉතුරු වෙනවද? අර විදියට බලුවොත් තියෙන දෙයක් වෙනස් වෙනවා කියලා අනිත්‍ය බලුවොත් එහෙම වෙනස් වුණාට ඒකත් බාහිර වෙනස් වෙන බවත් බාහිරේ තියෙනවනේ. ඒක දැනගන්නත් මම ඉන්නවනේ. දැන් මේ විදියට බලුවොත් මේ අවිද්‍යාව හින්දා එදියේදී හිතුවා අවිද්‍යාව නැත්තම් මුලාව නැත්තම් මොකද වෙන්නේ? එදියේ දෙයක් පිහිටන්නේ. දැන් අපි බාහිර රූපයකට අහු වෙනවද? රූපෙන් කෙලින්ම මිදෙනවා, එතර වෙනව නේද? ඒ කියන්නේ ලෝකේ ඉක්මවා යනවා, ලෝකයෙන් එතර වෙනව නේද? කියන අන්නේ ඇත්ත පෙන්වන්න ඕන. මම හිතන්නේ අපි අර අර ඔක කියන්න ගිය විදිහේ වැරද්දක් තියෙන්නේ මේ මේ. අපි ඔකට සම්මාදිට්ඨිය කියලා දාගෙන සම්මාදිට්ඨිය තමයි. ඒ වුණාට අහන කෙනාට එයා කැමති නෑ මට සම්මාදිට්ඨිය නෑ කියනව කියලා කියන්නේ. අනේ එතනයි ඒ ගැටුම එන්නේ. ඒ හින්දා අපි අර මේ කියද්දි නිකන් වෙන පැත්තකින් ඔබ කිව්වොත් මට හිතෙනවා මේ කට්ටිය තේරුම් ගනී නැත්නම් ආහයි කියලා.
ඒකනම් අපි මේ ගෲප් එකේ ඉන්න කට්ටිය අපි අපි ඕපන් දි හිතනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට හරි මම තේරෙනවා කියන එක. හැබැයි මෙහෙම අපි දැනගන්න ඕනේ අපි වැරද්දක් කරනවා වැරද්ද මේකයි මේක තමයි හරි කියන එක අපි දැනගන්න ඕනේ නේද? හරි. නැත්නම් ආගේ වැරද්ද හැමදාම කර කර ඉන්නවනේ හරි කියන්නේ. ඒකයි කෙනෙකුට කියනකොට එහෙම කිව්වොත් හොඳ නැද්ද එහෙම? මේක නම් හරි මේක සම්මස්තකතා ඥානෙනි කර්ම සහ කර්මඵල දැනගෙන කරන සම්මාදිට්ඨිය තුල ඉඳගෙන මෙහෙම බැලුවොත් මෙහෙමයි වෙන්නේ. නමුත් මේකට වඩා වෙනස් දෙයක් නම් මෙතන තියෙන්නේ මේකයි නේද කියලා ඒ දෙකේ වෙනස කියලා කියන දෙන්නේ හොඳ නැද්ද කාටවත්? ඒ කියන්නේ දැන් අපි කවට හරි දැන් අහුවත් ප්‍රශ්නයක් කියනකොට
ඒකම තමයි වෙන්න ඕන. මං කියන්නේ ඒක අහන කෙනා තේරුම් ගන්න විදිහට කියන්න ඕන ඒක. ඔක තමයි ඇත්ත කතාව. හැබැයි අපි ඇත්ත කිව්වට අහන කෙනා ඔක පිළිගන්නේ නැත්නම් ඒ විදිහට කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. දැන් ඕක කියන්න ගිහිල්ලා වෙන්නේ ගොඩක් අය නිකන් අර තරහ ගන්නවා, ගැටුම් ඇති කර ගන්නවා වගේ දේයන්. අන්න එහෙම නොවෙන්න ඕක කියන්න පුළුවන් වෙන්න ඕන. මේක ඉතින් ඒ අපේ දක්ෂතාවයක් කරගන්න ඕනේ. ඒ කියන්නේ අහන කෙනාගේ පැත්තෙන් හිතලා අපි අදහස තමයි දෙන්න ඕනේ ඒක. දැන් මේක අපි මේ විදිහට කිව්වොත් සමහර අය ඒක නෑ පිළිගන්න කැමති නෑ. ඒ කියන්නේ මේ මේක කරලා බලන්න නැතුව තර්ක කරන්න එනවා. එතකොට ඒ තර්ක කරන්න ගියාට ඕක කන්වින්ස් කරන්නත් බෑ. මේක ප්‍රැක්ටිකලි කළේ නැත්නම් තර්කයට අහුවෙන්නේ නැහැ ඔක. ඒ කියන්නේ හැම තිස්සෙම අහන්නේ එහෙනම් එළියේ දෙයක් නැද්ද කියලානේ. තියෙනවා කියලා හිතාගෙන ඉන්න කෙනාට එළියේ නැහැ කිව්වට ඒක පිළිගන්නේ නැහැ. එක එක තර්ක ගේනවා ඊළඟට. අපි කරන්න ඕනේ එළියේ නැහැ කියන අවබෝධයෙන් නම් මොකද්ද කරන්න ඕන කියන එක දෙන්නලා ඒක කරවන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි දැන් මම මේ සරත්තත් කිය කියා හිටිය අර ආයතන දෙක වෙන් කරලා මේ විදිහට බලන්න. එළියේ තියනවද නැද්ද කතාවක් අපි කතා කරන්නේ. දැන් ඕකම මේ සරත්තපේයි මම ඒ වෙලාවේ කිව්වේ නෑ. දැන් ඇහැයි රූපෙයි කියන තැනින් පටන් ගත්තා නම් කණයි ශබ්දෙයි කියන තැනින් පටන් ගත්තා නම් ඕක වෙන පැත්තකට යනවා. දැන් මං කිව්වේ ඒ ටික අමතක කරලා ඊට පස්සේ වෙන එක ඉස්සෙල්ලා බලන්නකො. එතකොට ඊට වඩා වෙනස් පැත්තකින් මේක පේන්න ගන්නවා. මේ ටික ටිකක් බැලුවට පස්සේ අර මුල ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ලේසි. එතකොට Tamanta අවබෝධයක් ඇවිල්ලානේ. අපි අවබෝධ එන්න කලින් දැන් මං කිව්වොත් ඇහෙත් නෑ රූපෙත් නෑ කිව්වොත් කට්ටිය නිකන් මේක තේරුම් ගන්න බෑ. මොකද එතෙන්ට මනස වැඩිලා නෑ. අපි ටික ටික පෙන්නන්න ඕන. ඇහ තියෙනවා කිව්වේ ඇයි රූපෙත් තියෙනවා කිව්වේ ඇයි කියලා වෙනම බලන්න කියලා. නෑ කියන්න ගියොත් දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වුණ ගමන් ඉතින් කලහ විවාදවලට තියෙන හේතුවනේ. ෆ්‍රන්ටු වෙවි ඉන්න පුළුවන් තර්ක කර කර. අපි දැන් එයා මෙහෙම තර්ක කරන්නේ ඇයි කියන එක බලලා අන්න ඒකට ටික ටික ඒ විසඳුමයි දෙන්න ඕන. නැත්නම් අපි හරි මේක හරි කිය කියා කිව්වට අහන කෙනා පිළිගන්නේ නැත්නම් ඔච්චර කිව්වත් වැඩක් නැහැ. එහෙනම් අපි එක කියන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ එයාට ගෝචර වෙන විදියට. මේකම තමයි කියන්නේ. අය ටික ටික එයාට ඒක අවබෝධ වෙන විදියට. නේද වස්සාට?
හරි හරි මට තේරෙනවා රේෂින් පිටියක් ඔය වගේ ගලපල කියන්නේ තරම් මේ සත්‍යයක් නෑ ඉතින් තමයි සත්‍යයක පාස්තුම. ඉතින් පාස්තුම කියනකොට තින් එහෙම නේද?
ඒව තමයි ඉතින් ඔය ටිකෙන් ටික කොට ඔය ඒක එක්ස්පීරියන්ස් වලින් අහුවෙන ඒවා. දැන් මම ඔය සමහරිට අවුරුද්දක් විතර මේවා කියලා බැලුවට ඒ ස්පීරිට් ඇත්තා ඉතින් මේ අපි කියන විදිහ වෙනස් වෙන්න ඕන කියන එකත් තව අපි හොයන්න ඕන. ඒකට තමයි ඒක මේ කියන්නේ කවදාවත් අපි අහන කෙනාට නෙමෙයි වැරද්ද දාන්න ඕන. අපි කියන එක යාට තේරෙන්නේ නැත්නම් ඒකත් අපේ අඩුවක්. අපි ඒකත් පොඩ්ඩක් අදාගත්තාම මේ ඊට වඩා මේගොල්ලෝ තේරුම් ගන්නේ මේක. එහෙම හිතලා තමයි මම ওই ටිකක් වෙනස් පැත්තක් කිව්වේ. ඉතින් මට හිතෙනවා මේ අප්‍රෝච් එක හොඳයි කියලා.
ඕ
එහෙමයි. පොද කරගත්තු එකේ වෙනසක් කරනව නෙවෙයි. ඒක කියන ආකාරයේ වෙනසක් විතරයි වෙන්නේ.
මොකද අවිය මේ කෙටියෙන් කියනවා නම් බලන්න ඕනේ ඉස්සරලම සද්දයක් වුණා මට උනේ මොකද ඊට පස්සේ මං කරේ මොකද කියලා ওই දෙක වෙන් කරගන්න එක නේද ඇත්තටම අපි කරුතර කරන්න ඕනේ කියලා වාගේ.
අව මං කිව්වේ දැන් Taman ධර්මය දන්නේ නැත්නම් ඉන්නේ කොතනද කියන තැනින් පටන් ගන්න. අපි ඉන්නේ එළියේ කාර් එකක් තියනවා කියන තැනින්. එතකොට ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඉති රූපා. මෙන්න මේකයි රූපය. දවා රස කරන රූපේ කාරක. ඊළඟට බලන්න කියනවා ඒකේ සමුදේ ඒක හටගත්තේ කොහොමද? එතෙන්දි තමයි අපි ඔන්න ආයතන පැත්තෙන් යන්න ඕන. මොකද මොකක් හරි දැනගත්තා නම් ආයතනයක් කරහානේ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇත්ත දකින්න ඕන නම් ආයතන පැත්තෙන් බලන්න. ඒතර ඒ සමුදේ බලද්දි තමයි අපිට ඇත්ත අහුවෙන්නේ. හරියට සමුදේ දැක්කොත් තේනවා මේ හිතෙන් දැනගත්තු එකක් මේ අපි එළියේ තියනවා කියලා විශ්වාස කරලා තියෙනවා. ඒක හරියට අර වතුරට එබෙන බල්ලා වගේ නේද? බල්ලා හිතෙන් බල්ලෙක් හදලා ඌ එළියේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ මොඩකමටම අපිත් අහුවෙලා නේ. කියලා අපි ඇත්ත පෙන්වලා දෙනවා. ඒ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක එළියේ තියෙනවා කියලා බාරගත්තේ අර ලෝකෙට අයිති පරණ පුරුද්දට, අපි සංසාරේ යපු පුරුද්දට. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නවා මෙන්න මෙහෙම ඇත්තක් තියෙනවා මේ ආයතන බලද්දි. හිතෙන් හදපු දේ හිත දැනගෙන මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඒතර අපි ඔපන විතරක් ඉස්සෙල්ලා පෙන්නනවා හිතට. ඔබ පෙන්නනකොට හිත ඒක දකින්න පටන් ගන්නවා. මුලදී අකමැති වුණාට. එතකොට අපිට කිසිම සද්දයකට රූප හදලා එළියෙන් තියන්න බැරි වෙනවා. සද්දේ ඇහෙනවා. ඒක හිතනුත් මොකද්ද මතක් වෙනවා. හැබැයි නුවණ පිහිටනවා හිතෙන් හදපු දෙන්නේ හිත දැනගත්තා. ඒක බාහිර තිබ්බොත් අපිත් අර බල්ලගේ මානසිකත්වයට යනවනේ වතුරට එබෙන බල්ලගේ. කියලා ඔක තේරුම් අරන් හිතට ආයෙ පෙන්වන්න ඕන. එතකොට මේ පෙන්වීම තුල අවබෝධයක් එනවනේ. අවබෝධ කියන්නේ ඉතින් බාහිර රූප වලින් නිතෙනවා. මෙච්චර කල් රූපෙට අහුනේ අපේ මෞඩකමට කියලා පේන්න ගන්නවා. ඒකමයි ඊළඟට තමන්ගේ ශරීරයටත් කරන්න පුළුවන්. මේ ශරීරයේ එක එක කොටස් තියෙනවා කියලා දැනගත්තේ කොහමද? දැන් අපි කියනවා කකුල රිදෙනවා කියලා. එතකොට කකුල පිහිටලා අපිට. අනේ ඉති රූපන් දැන් මගේ කකුල. ඒක තමයි රූපේ. ඊළඟට දැන් ගුරුහාමුදුරුවෝ පෙන්නපු විදිහ බලනවා මොකද්ද ආයතන වෙන් කරන්න. මොන ආයතනෙන්ද ඔක දැනගත්තේ? කාය ස්පර්ශයෙන් මොනවද දැනුණා? ඒ දැනීම ගැන හිතෙන් කල්පනා කළා. ඒ දැනීම කියන එකේ රූප නැහැ, දැනීමක් විතරයි. තියෙන තැනකුත් නැහැ. එහෙනම් මේ කල්පනා කරලා තමයි රූපයක් හදලා, කකුල කියන එකක් හදලා, ඒක තියෙන තැනකුත් අපි හැදුවේ. හිතෙන් හදපු දේ එළියෙන් තියලා. මම මෙච්චර කරලා අල්ලන්න පුළුවන් කකුල පිහිටියට දැන් පේනවා මේ හිතෙන් හදපු කකුලක් නේ දැනගෙන තියෙන්නේ. ඕක අල්ලන්න පුළුවන්ද? හායේ රූපේ හැදුවෙත් මුලාවෙන්, අවිද්‍යාවෙන්. අර බල්ලගේ මානසිකත්වෙමයි ආපහු. ආයතන මුලාව. අහමම තමන්ගේ ශරීරයේ එක එක කොටස් වලටත් ඕක පෙන්වන්න පුළුවන්. ඒක තමයි අජත්ත රූපේ ගැන අපිට බලන්න කියලා තියෙන්නේ. රූපෙන් එතර වෙන විදිහට. බාහිර රූපයෙන් ඈතර වෙන විදිහට ඒක බැලුවා වගේ ශරීර රූපටත් ඕකම බලන්න පුළුවන්. ඔය දෙක කවුරු හරි පුරුදු කරනවා නම් ඔය තියෙන ප්‍රශ්න ටික දුරු වෙනවා. තර්ක කරන්න දෙයක් නැති වෙනවා. දැන් මේක කරන්න අවශ්‍ය අවබෝධය තමයි අපි ඉතින් කෙනෙක් එක්ක කතා කළොත් කොහොම හරි දෙන්න ඕන. අපි මේක කරලා බලන්න. කරලා බලන්න. එයාට ඒක පැහැදිලි නම් කරලා බලන්න පුළුවන්. කියන තැනට ගේන්නවා. මොකද ඒ දේ සිද්ධ කළොත් අපිට ඔය ආයේ තර්ක කර කර ඉන්න ඕනේ නැහැ. යාම අවබෝධ කරගන්නවා මේ මෙහෙම දෙයක් නේ මේක කියන එක. තේරුණාද? හරිද මම බලන්න කියපු එක.
ඔව් රවින්ද හුඟක් තේරුණා මේ අපි ඔක මේ ඔය අර කාර්යකයි සද්දයි කිව්වාගේ චුට්ටක් ආනාපානයේදී ආස්වාද මේක හුස්ම ඉහළ තල යනවා කියන එකට චුට්ටක් දාලා ආයි චුට්ටක් කතා කරමුද? හරිය වැදගත් තැනක් පොතන.
එතන මූලික දේ තමයි අපි හුස්මට සිහිය පිහිට තමයි ඒ බාහිර දේවල් ගැන බලන්න ඕන. හුස්මට අවධානය යොමු කරලා ඒකෙන් සමාධිය හැදෙනවා. ඒ අතරේ සද්දයක් ඇහිලා එළිය දෙයක් දැනගත්තොත් ඒක ගැන ওই විදිහට ආයතන පැත්තෙන් පෙන්නනවා. ආයේ හුස්මට එනවා. එහෙම ඉන්න ගමන් කොන්ද රිදෙනවා දැනුනොත් ඉතින් ආපහු උබලනවා අර ආයතන විදිහට. දැනීමක් නෑ. දැනීම ගැන හිතලානේ කොන්දක් කියන රූපයක් ඇදුවේ. හිතෙන් හදපු දේ එළිය තියෙන්න දෑනේ මේ මොඩ කමකට නිතිපි කියලා පෙන්නන ආයෙ හුස්මට ආස්වාසේ ප්‍රස්වාසේට සිහිය යොමු කරනවා. තර ආස්වාස ප්‍රස්වාසේ අපි තියාගන්නේ වෙන ඒවට හිත දුවන එක නවත්ත ගන්න. අර බල්ලා කණුවේ බැඳලා තියෙනවා වගේ. එතකොට ඌට ඊට වඩා දුර යන්න බෑ. දුර යන්න හැදුවොත් ඇදලා ගන්නවා. ඒ අතරේ අපි එතන ඉඳන් එන එන අරමුණ විදර්ශනා කරනවා. විදර්ශනාව නවත්තපු ගමන් ආයි හුස්මට යන්න ඕන. හුස්මය තමයි සමතේ. සිහිය පිහිටුවා ගන්න තැන. එතකොට හුස්මේ ඉඳන් අපි බාහිර රූප ගැනත් බලනවා, ශරීර රූපය කියන අජ්‍යත්ත රූපය ගැනත් බලනවා. මේ දෙක බලනකොට බලනකොට වෙලාවක් ඇයි මේක අජ්‍යත්ත බහිද්ද කියලා වෙන් කරන්න දෙයක් නැහැ නේ. හැම එකක්ම හිතෙන් හදලා එළියෙන් තියනවා කියලා විශ්වාස කරලා. එතකොට අජ්‍යත්ත වේවා බහිද්ද වේවා මේ දෙකේම එකම ලක්ෂණයි. හිතෙන් හදලා එළියෙන් තියලා. එතකොට අජ්‍යත්ත බහිද්ද දෙක එකට බලන්න පුළුවන් මට්ටමකට එනවා. තාම හුස්මේ අවධානය තියාගෙන තමයි ඔක බලන්නේ. ඊළඟට තමන්ට කැමති නම් හුස්ම ගැනත් බලන්න පුළුවන්. හුස්ම කියන රූපේ ප්‍රාශ්වාසය කියන එකක් දැනගත්තේ කොහොමද? ආශ්වාසය කියලා රූපයක් තියෙනවා. ප්‍රාශ්වාසය කියලා රූපයක් තියෙනවා. ඉති රූපං. ඒකේ සමුදේ හොයන්න ඕන. ඒකත් ආයතන පැත්තෙන් බලන්න ඕන. හුස්ම ඉහළ යනවා කියලා දැනගන්න උදව් උනේ මොන ආයතනද? කාය ආයතනෙන් දැනීමක් දුන්නා. කාය ස්පර්ශ ඒ දැනීම ගැන කල්පනා කළා. මේ කල්පනා කරනකොට නේද ඔකට හුස්ම කියලා කිව්වේ. ඔකට ආස්වාද කියලා කිව්වේ. එහෙනම් ඒකත් හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා. ඒක එළියේ තියෙන දෙයක් කළේ අපේ මෝඩකමට නේද? ආයතන මුලාව එන්නේ. ආස්වාදේ ගැන දැනගත්තත් එච්චරයි. කාය ස්පර්ශෙන් දැනීමක් එනවා. දැනීම ගැන කල්පනා කළා. කල්පනා කිරීම මත නේද ඔකට ප්‍රාස්වාසයේ හුස්ම පහල දානවා කියලා කිව්වේ. ඒ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒත් අපේ මොහොත කමට නේද ඔක බාහිරින් තියෙන දෙයක් බවට පත් කළේ. රූපයක් බවට පත් කළේ. ඔක බලනකොට ඉතින් හුස්ම කියන රූපෙත් ඇත්ත දැකලා අතාරින්න පුළුවන්. අතාරිනවා කියන්නේ උපදින්නේ. ඊළඟට තියෙන්නේ දැනීම් ගොඩක් විතරයි. දැනීම් ටික දිහා බලලා ඉන්න පුළුවන් හුස්ම උපද්දන්නේ නැතුව. මේක ඉතින් අර ටික ටිකක් කරන කෙනාට තමයි මෙතෙන්ට එන්න පුළුවන්. පැහැදිලිද?
මේ පැහැදිලි දැන් ඔයා කියන්නේ ඇත්තටම මුලදී ආස්වාස ප්‍රාස්වාසය සමතේ දිනු කරගන්නම පාවිච්චි කරලා අනික් ඒවා විදර්ශනා කරගන්න ටිකක් ගියාට පස්සේ තමයි හුස්මත් විදර්ශනා කරන්න පුළුවන් කියලා නේද?
ඔව් මේ කියන විදිහට විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ එතකොට. එහෙම නැත්නම් කරන විදර්ශනේ තමයි හුස්ම ඇති වෙනව නැති වෙනව කියා බලබලා ඉන්නවා. එතකොට අපිට හුස්ම කියන රූපේ තියෙනවා. ඒ තියෙන රූපේ ලක්ෂණයක් බලබලා ඉන්නවා. ඒක හරියට අර වතුරේ බල්ලෙක් ඉන්නවා බල්ලා මොන වගේද කියලා බලබලා ඉන්නවා වගේ වැඩ. ඒ කියන්නේ රූපේ පැනෙව්වට පස්සේ ඒ රූපේ ලක්ෂණ ටික බලබලා ඉන්නවා. ඒක ලෝකෙට අයිති කියන එක තේරුම් ගන්න ඕනේ. නැති වෙනව නැති වෙනව කියලා බලබලා ඉඳලා කවදාවත් හුස්මෙන් එතර වෙන්න බෑ. හුස්මට තියෙන ඇලීම ගැටීම ඕනනම් අඩුවෙයි. හැබැයි මුලාව නැති වෙන්නේ නැහැ. මෝහය නැති වෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු වෙන්න නම් හැමතිස්සෙම මේක සමුදේ බලන්න ඕන. මේක හටගත්තේ කොහොමද? සමුදේ දැක්ක ගමන් පේනවා සමුදේ නැති වුණත් ඕක උපදින්න බෑනේ. හුස්මක් ගැන කතා කරන්නත් බෑ සමුදේන්තරව. හේතු ප්‍රත්‍යයෙන්තරව ඵලයක් ගැන කතා කරන්න බෑ. අපිට වෙලා තියෙන වැරද්ද තමයි හේතු ප්‍රත්‍යයෙන්තරව අපි ඵලය විතරක් වෙන් කරනවා. අපි දැනගත්තත් නැතත් හුස්මට තියෙන්න පුළුවන් කියලා ඒක වෙන් කරනවා. එහෙනම් වෙන් කරන්න බැරි සිද්ධියක් මේ තියෙන්නේ. අපේ අවිද්‍යාව මතමයි හුස්ම කියලා දෙයක් බාර අරන් තියෙන්නේ. පනවලා තියෙන්නේ. අන්න ඔය ධර්මතාවය දකින්න ඕන. අවිද්‍යාව නැති වුණොත් තනවන්නේ ඕනම රූපයක් ගැන කතා කරනවා නම් අවිද්‍යාව මතමයි ඒ රූපේ. ඒ අවිද්‍යාව දුරු වුණු රූප ලෝකයක් පනවන්න බෑ පිහිටන්නේ. මං හිතන්නේ අර කමල්ලද ස්වාමීන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ ඒක හරි ගැඹුරු එකක්. ඉතින් ඒ මට්ටමට ඔක යාද නැද්ද මන් දන්නේ නැහැ. ඒක ඔය ඒක මෙහෙමයි. ඉතින් ඊට වඩා ගැඹුරකට කිව්වට මං අර කිව්වේ හැමතිස්සෙම අපි කතා කරන්නේ අහන අය ගැන කල්පනා කරලා. ඉතින් අනිත් අයට තේරෙන්නේ නැත්නම් ඇත්ත උනත් කියලා වැඩක් නැහැ. ඇත්ත දකින්න පුළුවන් මනසක් ඇති වුණාට පස්සේ තමයි ඒක කියන්න ඕනේ. ඉතින් අපි මොනවා හරි කිව්වම වචන ගොඩක් විතරනේ. ඒකයි තේරුම් ගැනීම හැකියාව. ඒ වගේ ගෲප් එකකට කතා කරද්දී අපි බලන්නේ වැඩි දෙනෙකුට මේක තේරෙනවද කියන එක. දන්න කෙනාට වෙනම නෙවෙයි. ඒක ඒ මත්තමේ සාකච්ඡාවක් එතකොට යන්නේ. එතනින් එහාට තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට තමයි ඔය ටිකක් එහාට කිව්වට වැඩක් තියෙන්නේ. නැවරව සරත් අහපු එකට මේ හුස්ම ගැන අර පොදුවේ කියන්න ගියොත් එහෙම මේ හුස්මත් නෑ කියලානේ කියන්නේ. කියලා නැ දෘෂ්ටිගත වෙනවා.
සරත් වාටි ආවෝද වුණාද කියපේ තේරුණා.
ඔව් මට ඒක මේ වචනෙන් අවබෝධ වුණා. ඒ වට ඔක කරලා මේ ඔක දැනීමක් හැටියටම එන්න ඕනේ ඔක. අර අවබෝධ වෙන්නේ දැන් වචන ටිකක් විතරනේ. ඔක කියන එක තේරුණා මට. ඒ කියපු ටික තේරුණා. ඒක ඔක කරලා ඇඟින්ම එන්න ඕන ඔක. රවි පොඩ්ඩක් අර ඔය මේ කියන දැන් ඉස්සෙල්ලා මතක් කරපු අර මේ කමල් ස්වාමීන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා චුට්ටක් කියන්න හොඳ නැද්ද? කමල් ඇහුවා කිව නේද ප්‍රශ්නයක් ස්වාමීන්
වහන්සේගෙන්? මම කියන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. අද අපි කතා කර කර හිටියේ ප්‍රත්‍ය ගැන. පට්ඨාණය ගැන. ඔබතුමාට ඒ ගැන වැටහීමක් තියෙනවද? ප්‍රත්‍ය කියන. සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ.
ඔය
කහලති වලට මම ඇත්තට ඒ දන්නේ නැහැ. ඒ කියන්නේ හේතු. යම් යම් ක්‍රිස්තියක් හේතු. ඒ ගැන කතා කරගෙන ඉඳලා මේ නොයෙක් දේවල් අහලා මම ඇහුවා අවිද්‍යාව නැති තැනක හේතු තියෙන ප්‍රත්‍ය තියෙනවද කියලා හිත. ඒකයි මගේ ප්‍රශ්නේ.
ඒක මොකද්ද තේරෙන්නේ නැද්ද?
මට ප්‍රශ්නේ තේරෙනවා. මට හිතෙන්නේ මෙහෙම දැන් අවිද්‍යාව නැති තැන අපි හිත රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත් ඒ රහතන් වහන්සේටත් රූප පේනවා. රූප පේනාට අර වෙන ආයතනයකින් ඒ අවිද්‍යාව බලන හින්දා ඒ කියන්නේ හේතු තියෙනවා. හේතු හින්දා ඵලයක් ඇති වෙන්නේ නැහැ නේද? අපිට හේතු නිසා ඵලයක් ඇති වෙනවා. රහතන් වහන්සේට හේතුව නිසා ඵලයක් ඇති වෙන්නේ නැහැ කියන අදහසේ තමයි මම ඉන්නේ.
එතන ටිකක් අපි ප්‍රශ්න කරන්න ඕන තැනක්. හේතුව තිබිලා ඵලය නැතුව තියෙන්න පුළුවන්ද? ඒක පටිච්ච සමුප්පාදයට එකඟද?
හැබැයි අපි අපි පූර්ව කර්මයෙන්ද මේ ලැබිලා තියෙන ආයතනින්ද අපිට අර ඇහැට රූපේ වැටෙනව නේද? ඒක හේතුවක් නෙවෙයිද? නැත්නම් යම්කිසි දෙයක් සිදුවීමක් විතරක්
නේද? මම කියන්නේ අපි මොන හේතු කිව්වත් පටිච්ච සමුප්පාද ධර්මයේ කියන්නේ මොකද්ද? හේතු තියනවා නම් ඵලය තියෙනවා. ඉනස්මෙන් සති ඉදන් හොති. ඉනස්මෙන් අසති ඉදන් නහොති. හේතු නැති වුණත් තමයි ඵලය නැති වෙන්නේ. ඒක ඒ ධර්මතාවයේ ඉඳගෙන කතා කරන්න ඕනේ. ඒක බලන්න ඒක දැන් අපිට රහතන් වහන්සේ ගැන අපි හිතනවට වඩා අපි හිතන්න ඕන දැන් රැවටිලා ඉන්නකොට දැන් මම අර වතුරට එබෙන බල්ලව නිතරම ගන්න එකයි. එතකොට අපි දන්නවා බල්ලා මුලා වෙලා අපි මුලා වෙලා නැහැ මේ උපමාවෙදි. ඒතර බල්ලාගේ මට්ටම මොකද්ද? අපේ මට්ටම මොකද්ද? ඒතර ඒක අනුව අපිට අනුමාන ඥානයක් ගන්න පුළුවන්. අපි ඉන්න මට්ටම මොකද්ද? රහතන් වහන්සේගේ මට්ටම මොකද්ද කියලා. බල්ලාගේ උපමාවෙදි වතුරට එබෙන බල්ලා හිතාගෙන ඉන්නේ තව බල්ලෙක් වතුරේ ඉන්නවාමයි. බාහිරේ ඉන්නවාමයි. ඒතර අපි දන්නවා ඒක අවිද්‍යාව මතමයි. වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ. අපේ අවිද්‍යාව නැති හින්දා අපිට වතුරේ බල්ලෙක් පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නැහැ කියන්නේ බල්ලෙක් ඇත කියනවත් නැත කියනවත් හේතුවක් අපිට නැහැ. ඒක ඉපදිලා නැහැ. ඒ රූපේ. ඇයි? උපදින්න හේතු යෙදෙන්නේ නැති හින්දා. හේතු යෙදුණා නම් අපිටත් ඔක උපදිනවා. අපිටත් ඔය මිරිගුව පේන වෙලාවේ සමහර විට වතුර තියනවා කියලා හිතෙන්න පුළුවන් අපි රැවටෙන්න හේතු යෙදුණොත්. බෑ හේතු යෙදුන්නේ නැත්නම් මිරිගුව මිරිගුව බව දන්නවා. අපි නිකන්වත් රූප උපද්දන්නේ නැහැ උකට. රහතන් වහන්සේ කියන්නේ සංඥාව මිරිගුවක් කියන එකට එළඹ සිටි සිහියක් තියෙන කෙනෙක්. එකමතවත් රැවටෙන්නේ නැහැ. එක සංඥාවකටවත් රූප හදන්නේ නැහැ. එන ඇහෙන් දෙන රූප සංඥාවට රූප හදන්නේ නැහැ. කනෙන් දෙන සද්ද සංඥාවට සද්ද හදන්නේ නැහැ. සද්ද රූප. ඒකට අදාළ රූප. නාසයෙන් සංඥාවක් දුන්නට ඒකට අදාළ රූප. රූප කියනකොටම මතක තියාගන්න ඔය තියෙන දේවල්. ඒක හදන්නේ නැහැ. ඒ තියන්න බැරි. පවත්වන්න බැරි පවතින දෙයක්. කියන මට්ටමට යන්න බැරි කම්මමයි ඔය අනිත්‍ය කියන්නේ. නිට්ටය කරන්න බෑ. නිට්ටය සංඥාවෙන් ගන්න කිසිම නැහැ. අපි නිට්ටය සංඥාවෙන් ඉඳන් අහන ප්‍රශ්න එතකොට රහතන් වහන්සේට අදාළ නැහැ. ඔය හේතු කියලා කියන ඒවා ඒ අපිට යෙදුනට රහතන් වහන්සේට ඔය හේතු යෙදෙන්නේ නැහැ. හේතු යෙදුනේ නැත්නම් ඵලය නැතුව මිසක් හේතු තියාගෙන ඵලය නැති වෙනව නෙවෙයි. එතකොට මේ සමුදය හැම රූපේම සමුදය බලන්න. අපට සමුදේ තියෙනවා. සමුදේ දුරු වුණොත් රූපෙට මොකද වෙන්නේ? රූපේ උපදින්නේ. මොනම තත්ත්වයක් තියෙන. අපේ මත්තමට අපි කියන රහතන් වහන්සේට ශරීරය තියෙනවා. ඇයි? අපිට ශරීරයක් හැදෙන්න සමුදේ යෙදෙන හින්දා. අපේ ශරීරයේ හැදෙන සමුදේ යෙදුන් නැත්තම් දැන් ඉස්සෙල්ලා පෙන්නේ අවිද්‍යාවෙන් මේකත් හදන්නේ කියලා. අවිද්‍යාව දුරු වුණ දවසට අපිට ශරීරයක් පිහිටන්නේ නැත්නම් අපි හයිද රහතන් වහන්සේගේ ශරීරය ගැන? තේරෙනවද අදහසක් ගන්න පුළුවන්ද?
තේරුණා නෙමෙයි තේරුණා වගේ තේරෙනවා පොඩ්ඩක්. ඔගේ අර යන්තම් උඩින් ගියලා යන්නේ මේ ඕකක් මං හිතන්නේ ගැඹුරට කරලා අත්දැකීමෙන්ම එන ලෝක ඥානයක් වෙන්න ඕනේ. තේරෙනවා කියලා තේරෙනවා.
ඔව් ඒ කියන්නේ තේරුණා කියන්නේ අපි දල අවබෝධයක් විතරයි ගන්නෙ. රහතන් වහන්සේ මෙහෙම වෙන්නේ ඇති. ඒක අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න නම් ඉතින් රහත් වෙන්න ඕන. ඒකයි මං කියේ අර උපමාව අනුව හිතන්න කියලා. අපි උපමා උද්දව කරගන්න අපිට වැටහෙන්නේ නැති එක මේ වගේ වෙන්නේ ඇති. දැන් බල්ලා ගැන ප්‍රශ්න ඇහුවට වතුරේ ඉන්න බල්ලා ගැන අපිට ඔය අදාළ නැහැ. අන්න ඒ වගේ අපි ඒ රූප ගැන ප්‍රශ්න ඇහුවට රහතන් වහන්සේට ඔය අදාළ නැහැ. මොකද ඒව උපදින්න අවිද්‍යාව නැහැ. සමුදේ දෙන්නේ නැත්නම් හටගන්නේ. මේ වගේ අනුමාන ඥානකින් පටන් අරන් ඉතින් මේක තමයි මං කියන්නේ. මේක ප්‍රැක්ටිස් කිරීම තුළින් තමයි ඉතුරු ටික තේරුම් ගන්න තියෙන්නේ. තර්ක කර කර හිටියත් පැටලෙනවා. මොකද අපි ලෝකෙට අයිති දේවල් වලින්මයි තර්ක කරන්න හදන්නේ. ඒව එකක්වත් අදාළ නැහැ මේ රහතන් වහන්සේගේ මනසට. අවිද්‍යාව දුරු වුණ මනසට. අවිද්‍යාවෙන් හදන ඒවා අදාළ නෑ, යෙදෙන්නේ නෑ. ඒවායින් කොච්චර ප්‍රශ්න කළත් තර්ක කළත් ඒවා අතෙන්ට ඒවට ගැලපෙන්නේ නෑ. එතන වෙනමම තත්ත්වයක්. එහිඳ තමයි අපි දැනගත්තු එකෙන් පටන් ගන්න කියන්නේ. රූපයක් කියලා දැනගත්තා නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා රූප සමුදේ හොයාගන්න. සමුදේ හොයාගත්තු දවසට මේ සමුදේ තියෙන කන් රූප තියෙනවා. සමුදේ නැති වුණොත් රූප උපදින්නේ නැහැ කියලා. නොයි ධර්මතාවය දකින්න දැකීම තමයි සම්මාදිට්ඨිය කියලා හඳුන්වලා තියෙන්නේ. එකක් දවසන්ත අහන්න හැදී.
රවි මට මෙහෙම හිතන අර සම්මාසික දේශනාවක් කනකොට දැන් රහතන් වහන්සේලා කියන්නේ රහතන් වහන්සේලා දැන් අපිට නාම කියනකොට නාම ධර්ම තුළින් අපි රූපයක් පැනගින් පොතෙන් නාම එකතර රූප වේදනා සංඥා සංකාර විඥානින් අපිට මේක එකට කරලා පෙන්වනවා මේ තියෙන්නේ මේ සද්දි නැත්නම් මේ තියෙන්නේ මේ බාහිර රූප කියන එක. නමුත් දැන් රහතන් වහන්සේලාගේ පැත්තෙන් බැලුවාම උන්වහන්සේලා සංකාර අපිට දැන් චේතනා පහල කරා වුණු කර්ම විස්තරය යන්නේ අපි අයෝති මනසකාරයෙන් අපි අවිද්‍යාව තුළ ඉඳගෙන අපි කතා කරනකොට නමුත් රහතන් වහන්සේලා වගේ උත්සමයන් ඒගොල්ලෝ අවිද්‍යාව දුරු වෙලා තියෙනවා කියන්නේ ඒගොල්ලන් මේ යථාභූත ස්වභාවයෙන් දකින්නකොට ඒක සංස්කාර වෙන්නේ නැහැ. සංකාර විසංකාර විසංකාරංගතං චිත්තං කියලා තියෙනවා. ඒක නේ උන්වහන්සේලා මේක දැනගන්නවා තමයි. නමුත් ඒ දැනගැනීම පිටකදා ඒ කියන්නේ ලෝකෙට අදාළ නැති දැනගැනීමක් එහෙම කියලා හිතුවත් හරි නේද? හරිද?
ඔව් ඒ දැන ගැනීම තියෙනකොට ලෝකෙට අහුවෙන්නේ නැහැ. හැබැයි ලෝකයා ඉන්න මට්ටමින් කතා කරන්න, වැඩ කරන්න, ක්‍රියා කරන්න බැරි කමකුත් නැහැ. ඒක තමයි අර ලෝක සමුදය දකිනවා. කියන්නේ ලෝක සමුදයං කෝකච්ඡාන යථා භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ති සාන හොති. ලෝකයක් නැහැයි කියන කතාවක් කියන්න යන්නෙත් නැහැ. ඔක තියෙන කෙනාට ඕක නැහැ කිව්වට වැඩක් නැහැ. අපි ඒකේ සමුදය දැකලා ඒ අනුව ක්‍රියා කරනවා. ආ එයාට ලෝකයක් තියෙන්නේ මේ හේතු හින්දා. කියන එක දැනගෙන ඒ පැත්තෙන් ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි ඒ අතරම ලෝක නිරෝධයත් සම්මයක් ප්‍රඥාවෙන් දකින හින්දා එත යන දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. මොකද නුවණක් තියෙනවා සමුදේ තියෙන ගමන් තමයි ඔක තියෙන්නේ. සමුදේ නැත්තම් එහෙම දෙයක් උපදින්න බෑ. ඒ උපදුන් නැති දෙයක් ගැන අපි කොහොමද කතා කරන්නේ? මට පේන විදිහට ඔය ධර්මතාවය රූපෙට විතරක් නෙමෙයි සංඥාවට, වේදනාවට, සංකාරයට, විඤ්ඤාණයට කියන ඔය පහටම පොදු ධර්මතාවයක් ඕක.
ඔබෝරාවි දැන් ඇත්තටම ඉතින් කතා කරනකොට ගොඩක් දරාට දැන් ඔය බලනවනේ දැන් අපිට දැන් අපි මේ ලෝකයේ දගෙන අපි බලනකොට අපි හිතන්නේ දැන් මේ අර වගේ ඉස්සරන් කහසලාගේ මානසයෙන් කොහොමද මේවා හඳුනගෙන මේ කතා කරන්නේ කියලා. ඒක ගොඩක් යෙදෙනවා ඒක. යෙදෙන හැබැයි ඒක යථාභූත ස්වභාවයෙන් යෙදෙනකොට අපිට ටිකට ඒක හිතන්නවත් බැහැ. කියනකේ තමයි මට හිතෙන්නේ මොකද අර බල්ලා උපමා කරාම හරියටම හරිද අපිට අදාළ නැහැනේ බල්ලෙක් ඉන්නවා කියලා මේ වතුරේ.
බල්ලා කියයි අපි ඔයක නැහැ කිව්වට අපිටත් ඕක යෙදෙනවා. ඉතින් අපි ඔකට අහුවෙන්නේ නැහැ.
ඔව්.
අපි දැන් රතන්වාසේට කියනවා. රතන්වාසේ ඔකට අහු නොවුනට ඔය ටික යෙදෙනවා කියලා කියයි. ඒක නිකන් වචන ගොඩක් විතරයි. බල්ලා කියන ගානද එකත් ඉන්න බල්ලා කියයි. අපිත් ඔය නැහැ කිව්වට ඉන්නවා ඒ උනාට ගණන් ගන්නෑ වගේ කතාවක්. ඉතින් එහෙම දෙයක් නෙමෙයි. ඒක අපට අදාළ නැහැ. අපි දැන් බල්ලෙක් ගැන කතා කරනවා. මෙන්න මේ හේතු එක්ක විතරයි බල්ලා ගැන කතා කරන්න පුළුවන්. අවිද්‍යාව මත. අවිද්‍යාව නැත්නම් බල්ලෙක් ගැන කතා කරන්න ඒක යෙදෙන්නේ නැහැ. මොකද ඉපදිලා නැති හින්දා නිරෝධ හින්දා. ඒ ඔක්තන තමයි මම දකින්නේ අර සබ්බන්තා නිරෝධ ධම්මං කියන එක. අපිට තියෙන සියල්ලම ওই නිරෝධ ධම්ම. ඒ කියන්නේ අපිට තියෙන ඒවා ඔක්කොම අවිද්‍යාව මත උපන්නට. ඒක ඇත්ත తත්වෙ තමයි නිරෝධයි. උපදින්නේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යේලා උපදින්න දේවල් අවිද්‍යාව නැත්තම් උපදින්න බෑ. නිරෝධ ධම්ම ටිකක් තමයි අපි මේ ප්‍රවැත්මක් කරගෙන ජීවත් වෙන්නේ. සත්තන්තන් නිරෝධ ධම්මයි සියල්ලම නිරුද්ධ නිරෝධ ධම්ම. නිරුද්ධ කියන්නේ දැන් ලෝකෙට අයිති පැත්තෙන් නෙමෙයි, ඒ කියන්නේ නැති වෙලා යන කතාවක් නෙමෙයි. උපදින්නේ නැති කම නිරෝධ. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දැන් වා කතා කරන රූපේ වේදනාව සංඥාව අලංකාර විඥාන ඒවා සමුදය ධර්ම නෙමෙයිද? හේතුන්ගෙන් හටගත්ත ඒවා නෙමෙයිද? ඔබට නේද සබ්බන්තන් නිරෝධ ධම්මං කියලා කියන්නේ. හැබැයි මේක මේ නිකන් මුකුත් නැහැ කියලා හිතන්න නෙමෙයි. සමුදේ බලපලාම අවබෝධ කරගන්න ඕන තැන. ඒක අපිට මේ වේදනා සංඥා වලට යන්න කලින් රූපෙන් හොඳට ඕක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. රූප ලෝකෙ නිදුන දවසට තමයි අරූප ධර්ම අල්ලන්න පුළුවන් වෙන්නේ. නාම ධර්ම ටික දැනට අපි නාම ධර්ම ගැන එච්චර කතා කරන්න යන එක තේරුමක් නැහැ. මොකද අපි රූප වලටත් අහු වෙලා ඉඳගෙන ඒකෙන් හිතෙන්න දරුව නාම ගැන කතා කරන එක. ඒ තමයි මම අර ඉස්සෙල්ලා දිරුක්ෂිත කිව්වේ. දැන් අපි බාහිර රූපේට මේ නාම ගැට ගන්න එක නැවැත්තුවට උත්තර නැහැ. විතරක් නෙමෙයි නියම ඇත්ත තාම විඥානවාදයට අහුවෙන්න පුළුවන්. නාම ධර්ම ටිකෙත් ඔය ධර්මතාවයම බලන්න තියෙනවා. පටිච්ච සමුප්පන්න බව හේතු ප්‍රත්‍යයන් නිසාමයි ඒවා හටගන්නේ. ඒවත් සංකතයි. ඒක ඉතින් මං කියන්නේ ඒක එකපාරට ඒකත් හිතන්න යන්න ඕනේ කැමති නම් ඉතින් ඒ විදිහට තමයි හිතන්න තියෙන්නේ. රූපේ පිරිසෙන්ද දැක්කා වගේම නාමයත් පිරිසෙන්ද දකින්න වෙනවා. නාමය කියනකොට වේදනා සංඥා චේතනා නැත්නම් සංකාර. ඊළඟට ඒවා පිරිසෙන්ද දැක්කා වගේම විඥානෙත් පිරිසෙන්ද දකින්න වෙනවා. පිරිසෙන්ද දකිනවා කියනකොට සමුදයක් එක්කමනේ මේවා ගැන කතා කරන්න පුළුවන්. සමුදේ නැත්තම් ව නිරෝධයි නේද කියන අදහස. ඉතින් ඕක ටිකක් ගැඹුරුයි. ඕක මේ මන් දන්නේ අර මේ නිදර්ශනය කරලාම තේරුම් ගන්න ඕන තැනක් කියලා මං හිතන්නේ. ඕක ඉස්සෙල්ලා මන් දැනගත්තු දේ ආයෙ භාවිත කරන්න. කොට ඒ අවබෝධය ටිකෙන් ටික වැඩි වෙයි කියන එක තමයි ඉතින් මට මේ නිකන් අපිට හැබැයි දැනුම සඳහා මෙහෙම සාකච්ඡා කරන්න පුළුවන්. මේ වගේ දෙයක් වෙන්න ඇති නේද?
ස්කන්ධ පහම නූපදින තත්ත්වය.
ඔව්. අපි රූපේ නූපදින තත්ත්වයක් ගැන කතා කරනවා නම් ඉතින් අනිත් ස්කන්ධ ටිකටත් ඒකමනේ. ඇයි ඔබ රූපෙට විතරක් දාලා නවත්තන්? රූප භූමියෙන් මිදුන දවසට ඉතින් අනාගාමීනේ. ඊට පස්සේ මං හිතන්නේ අනාගාමීන්ට රහත් වෙන්න තමයි ඊතුරු ටික තියෙන්නේ කියෝ. එහෙනම් තමයි වන්නේ එක ටිකක් පස්සට දාන්න කියන්නේ. ඒ වුණාට අපිට නුවණින් බලන්න පුළුවන් එතනත් මේ ධර්මතාවයමනේ තියෙන්නේ. මේ පටිච්චසමුප්පාදෙමනේ එතනත් තියෙන්නේ කියන පැත්ත.
එතකොට එතන පරාතන් වහන්සේට ස්කන්ධ තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ විසඳෙන්නේ.
ඔව් ඒකමයි මම ඔය කියන්නේ. මේ ප්‍රශ්නේ ඉතින් මට නම් ඒක අහන්නවත් හිතෙන්නේ
නැහැ. ඔය යදෙන්නේ නැහැ දෙන්නට.
ඒක යදෙන්නේ නැහැ. මොකද අදාළ නැහැ රහතන් වහන්සේට. අපිට වුණා ප්‍රශ්න වුණාට ඔයින් එතර වුණ දවසට ඔය අදාළ නැහැ.
ඔව් දැන් ඉතින් ලෝකය රූප නිරෝධ වෙනවා නම් ලෝකය නිරෝධයිනේ. ඒ කියන්නේ අපේ ශරීරයත් නිරෝධ වෙලා නේද? එතකොට නාම කොටස් පමණයි තියෙන්නේ.
ශරීරේ නිරෝධ වුණ දවසට නාම කොටස් පමණයි තියෙන්නේ. නාමයක් නිරෝධ වුණ දවසට
සේරම නිරෝධයි.
ඔව්. එතකොට ඉතින් අර
එතකොට ප්‍රත්‍යක් නැහැනේ.
ඒක තමයි ඉතින්. හැබැයි මේ මට්ටම ගැන දැන් කතා කළාට වැඩන්නේ. ඒක මේ මට්ටමේ මනසට ගෝචර නැහැ. අක නිකන් අපි අනුමාන ඥානයක් විතරයි නිරෝධය ගැන. නිරෝධය කියන්නේ මෙහෙම වෙන්නේ නැති. ඒක මේ දහමට ගැළපීමේදී ඒ වගේ හිතන්න පුළුවන්. මේ ප්‍රතිච්ඡ සම්පන්න බව. මස්මින් සති ඉදන් හොති, මස්මින් අසති ඉදන් නොහොති කියන එක. බලන්න ඕක ගැන කට්ටියගේ අදහස් කතා කරලා ටිකක් මොකද හිතෙන්නේ කියලා.
ඔක අපිට පේන්නේ නැති අපි හිතන්නේ මේ එකක් මේ පටිච්චසම්පාදේ එකක් පස්සේ එකක් වෙනවා කියලානේ. එතකොට අනිත් පැත්තෙන් බලනකොට පටිච්චසම්පාදේ ඒක චිත්තක්ෂණයක තීරණේ සම්පූර්ණ පටිච්චසම්පාදේම. අන්න එතකොට තමයි තේරෙන්නේ මේක එක මොහොතක වෙන දෙයක් කියන මේ හැම දෙයක්ම. අපිට අර ඝන සංඥාව නිසා තමයි මේක වටහා ගන්න අමාරු. ඒ කියන්නේ අපිට එක උඩයක තියලා පේනවනේ. අපි හිතන්නේ මේ එකකට පස්සේ අනික් දේ වෙනවා කියලා. අපිට ඉගෙන ගන්න විදියක් නැහැනේ. එකක් වෙලා අනික් වෙනවා කියලා. නමුත් ඒ සේරම වෙන්නේ එක මොහොතකනේ. නිකන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වුණා වගේ. අනික එහෙම ඒ විදිහට කල්පනා කරනකොට ඒක ඊතරම්ම අමාරු නැහැ තේරුම් ගන්න. දිරුකේ ගියාද මේ සැටර්ඩේ රවි මහත්තයා කතාවට දේශනාවට? ඒකේ තෝ ටික කතා කරා නේද? ඒක හරි වැදගත් විදිහට ඒක තේරෙන එක මට දැන් කියන්න බෑ. නමුත් ඒක ඒ වෙලාවේ අහනකොට මට හොඳට අවබෝධ වුණා ඒක.
ඇයි ඔයා කිව්ව මේ එකේදී අපිට ආවද? දැනට අපිට කරගෙන යන්න තියෙන්නේ අර තුන්වෙනි අවස්ථාව නේද? ඒ කියන්නේ තුන්වෙනි අවස්ථාව කියන්නේ එළියේ රූපයක් තියෙනවා කියලා කරන විශ්වාසය ගැන ඒක ඉතින් නේද පටන් ගන්න ඕනේ කියන එක නේද අපි මතකයි කියන දුස් කිත්සත් කරගන්නේ කියන්නේ කාලයට දැනගත්තොත් රූපේ රූපේ කියන එකෙන් බෙදෙන්න පුළුවන් කියන එක නේද මේ අවස්ථාවකට බෙද හතරකට බෙදලා අපි දැන් සබ්ජෙක්ට් එක හෙනවා කියලා ඒ උදාහරණ ගත්තොත් එහෙම නේද අපි දා අපට ඇත්තයි ඒකම නේද අදත් කිව්වේ කියන්නේ
අපිට දැනගන්න පුළුවන් තුන්වෙනි අවස්ථාවනේ පළවෙනි දෙක දැනගන්න බෑනේ අපි දකින්නකොට තුන්වෙනි අවස්ථාවට ඇවිල්ලානේ ඒක තමයි දැන් කඩා ගන්න වෙන්නේ අර කිව්වා වගේ හතරවෙනි අවස්ථාව කියන්නේ අපි දැන් යමක් ඇහිලා රූපයක් හැදිලා අපි හැරිලා බැලුවත් හතරවෙනි අවස්ථාව අපිට කලින් අන්න දැක්කා කියලා අන්න තියනවා කියලා දැනගන්නකොට තුන්වෙනි අවස්ථාවට ඇවිල්ලා නේද එහෙම නේද හරි
ඔව් අන්න මම යද්දි නිදි හිතන් තියෙනවා අපි ඉන්නවද
ඉන්නා ඉන්නවා සද්දන තියෙනවා
අව ඔයගොල්ලෝ ඒ ප්‍රායෝගිකව කරන්න ඕන තැන අඳුර ගන්න. මම කතා කරන්නේ එකට වඩා. ප්‍රායෝගිකව කරන්න පුළුවන් මේ තුන්වැනි අවස්ථාව. හිතෙන් හදපු දේ එළියෙන් තියෙන තැන ඔක මෞඩකමට නේද කලේ කියන එක හිතට කන්වින්ස් කරන්න හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන.
උතනම තමයි වේදනානුපස්සනාවත් තියෙන්නේ නේද? ශරීරයේ වේදනාවක් දැනගත්තාම ඒක අර ඉස්සලා රවි කියවා වගේ ඒක හොයාගන්නේ ඒක දැනගන්නේ මනසින් ඒක හදලා පෙන්නනවා එතකොට ඒ කරන එතන ප්‍රපඤ්ඤ කරන නිසා ඒවා ආපහු ඇවිල්ලා අපිට වේදනාව දෙනවා ඒ ආයතන හදා දෙනවානේ ප්‍රපඤ්ඤ කරනවා ඒකෙන් නාම රූප හැදෙනවා ආයතන හැදෙනවා ආයතනයක් අපි ගන්නවා. ඉතින් එතකොට තමයි වේදනාව තියෙන්නේ. ඒක පෙන්නපුවම පෙන්නගෙන යනකොට ඒක එතනින් නවතිනවා. ඒ වේදනාවක් හැදුනා එතනින් නැතිලා යනවා. ඒ විදිහට ඒ වේදනාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ප්‍රායෝගික වශයෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්.
ආකය වේදනාව කන්ට්‍රෝල් කරනවා කියනවට වඩා වේදනාව දැනෙන්නේ කකුල දෙරිදෙන්නේ කොන්ද දෙරිදෙන්නේ ඔළුව දෙරිදෙන්නේ රූපයක් නේද ඔකට දාන්නේ. ඉතින් අන්නේ ඒ රූපේ අල්ලන්න කියේ. කමල විදිනකොට අර කකුලයි පොළවයි නේ ගැටුනේ. අපි ඒ රූපේ. කකුල කියන්නේ මොකද්ද? පොළව කියන්නේ මොකද්ද? ඒක කොහොමද හටගත්තේ? මෙහෙන් හදලා නේද ඒක එළියෙන් තිබ්බේ. කියන කන පෙන්න.
ඔව්. දිලි එක ඇහුවද?
ඇහුවා තමයි ඒකේ ડિස්කෂන් එක ඇහුවා.
එතන ඒ
ඒ ඔකට දෙන නම් දාන්න හදිසි වෙන්න එපා. මේක කායන ප්‍රශ්නද, වේතනන ප්‍රශ්නද? ඒක පස්සේ දාගන්න පුළුවන්. ආයෝගිකව කරන්න රූපයක් අද නැයක ඒක හැදුනේ කොහොමද? තිරූපං තිරූපත්ව සමුදේ වූ කියන එක. පුළුවන් තරම් බලන්න කියන එක තමයි මම කියන්නේ. අපි ඔයවට වචන දාන්න මේ අදිස්සි වුණත් එහෙම අර තර්කවලට යනවා. තව කෙනෙක් කියයි නෑ ඕක කොහමද ඕක කායනුපස්සනාවද ඕක වේදනානුපස්සනාවද ඉතින් ඔය වචන අල්ලගෙන තර්ක කරනවා. මං කියන්නේ මොන අනුපස්සනාව වුණත් තාන්නේ මෙන්න මේක කරන්න. වචන ටික අපි පස්සේ දාගමු අවබෝධ කළාට පස්සේ. මාර්ගේ හරිද කියන එක බලන්න විතරයි අපි වචන ටික ගන්න. තමන්ට ඒක දකින්න පුළුවන් නම් මේකෙන් මේ වෙනදා වුණ වෙනදා සකස් කළ දුක අඩු වෙනවා. වෙනදා ලෝකෙට ආව වුණා දැන් ලෝකෙන් ආව වෙන්නේ නැහැ කියලා. ඒ දැක්ම එනවා නම් ඉතින් මාර්ගයේ හරියන්න ඕන නෑ ඒක බය නැතුව කරන්න. පස්සේ පුළුවන් ඕක මොකද්ද? කායනුපස්සනාවද, වේදනානුපස්සනාවද කියන එක පස්සේ පුළුවන් තේරුම් ගන්න.
මේ වචන දාන්නකෝ බලනවා කියන එක හරිම වැදගත්. නැත්නම් දැන් නිකන් අපි කතා කරනකොට දැන් සමහරක් වෙලාවට පටිච්චසම්පාදය දැන් විඥාන පත්‍යා නාම රූපං කියනකොට දැන් මගින් එක්කෙනෙක් ආගිය කර කර අහනවා දැන් මෙතන විඥානයයි නාම රූපවල තියෙන විඥානය එකක්ද දෙකක්ද අනි ඒ වගේ ප්‍රශ්න වචන කිසිම වචනයක් නැතුව ඔක බලනවා කියන එක හරිම හරිම ප්‍රැක්ටිකල් කියලා හිතෙනවා මට ඒක
ඇත්ත එනවාට වැඩි තියෙන්නේ දැන් අපිට ප්‍රශ්න එන්නේ අනිත් පැත්තෙන් වචන දාලානේ
මතක වේදාපසක් පිටකරන කොට අර වචනයක් ආවේ දැන් ඔය මාර්ගාංග යටතේ මග්ගා මග්ඥානි කිය
ඔය ඒක කීව නේද ගිල්ල
නෑ මං ගිල්ල කියවෝ
කියන්නේ නෑ
ඔය ඒක ප්‍රමාණ කිව්වේ මමයි කිව්වේ ඒක නෑ ඒකත් මට පස්සේ හිතුණා හදිස්සි වුණා වැඩි කියලා
ඥානය බල ඒ ඥානය ලැබුණාද කියන බලන්න ගියොත් ඉතින් ඒකට තමයි අපිට ප්‍රශ්න වෙන්නේ ද්‍රව්‍ය අපිට කියන්නේ නමාර්ගම කියොත් දැන් මේ මග දැන් මග විතරද යහනේ ඥානය මට තියෙනවද කියලා බලන එක ඒ පැත්තින් යනකොට ඒක හරි නෑනේ
same time picking up 3
ඔව් ඒක ඒක ඥානේ එන්න කලින් ඥානේ ගැන කතා කළොත් එහෙම ලොකු
ඉන්ටරෙස්ට් ගෝ
කින් ප්‍රශ්න. අර්ථයට තර්ක කරන්න දේවල් තියෙනවා. එහෙනම් තමයි සංකේතය. වචන දාන්න හදිස්සි නොවි ඉන්න තරමට හොඳයි. කොච්චර හිතුණත් මට වුණත් ඒ වැරද්ද වෙනවා. ඒක මම ඒකයි කිව්වේ දැන්. අරක කියව වචන කියන්න නොකිය හිටියනම් හොඳයි. අද තව කෙනෙක් තර්ක කරන ඕක වෙන්නේ කොහමද මක්කා මගමේ මේක අපිටත් තියෙනවා නේ ඕක කියලා ඉතින් කියන්න හදනවනේ ඒක වැඩසටහන නැති තර්කය මොකක් තමයි අර කලහ ප්‍රතිනිද අපි දහම දකින්න වාද විවාද නැති වෙනවා වාද විවාද නැති වෙනවා නම් දහම දැක්කා නෙමෙයි බුදු දහමේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් ඒක දහම දකින්න වාද කරන්න දෙයක් නැති
වෙනවා. ප්‍රශ්න අඩු වෙන්න ඕනේ.
අඩු වෙන්න ඕනේ. එයාට වෙන්නේ දහම දකින්න සෑහෙන තර්ක ගොඩක්. එතන වැරද්දක් තියෙනවා. ඒක දැයට පරිස්සම් වෙන්න ඕනේ මේ විශේෂයෙන් වචන භාවිතා කරනකොට. මම ගාතේ පාලි වචන අඩු කරලා පුළුවන් තරම් සිංහලින්ම කියන්න හදන්නේ ඒක. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නේ කාටවත් තර්ක කරන්න දෙයක් නැහැ නේ
දැන් අපි සමහරක් වල කතා කරනවා අලුත් කතා කරනකොට දැන් කියනවා දැන් අවිද්‍යාපත්‍ය සංඛාර දුලිත් වගේ මේ සංඛාර කියන්නේ ඔය මේව නෙමෙයි චිත්ත සංඛාර වාචික සංඛාර ඒ වගේ තමයි ඒකට ඒතර කර්ම හැදින්නේ නැහැ කර්ම හැදින්නේ අර යතහරියේ කියනවා ඉතින් ඒ වගේ දේවල් ඉතින් අහන්න ලැබෙන කතා කරනකොට ඉතින් ඔතන කොහොමද මෙහෙම වෙන්නේ කියලා ඉතින් නිකස අත්‍යක නෝට ඉතිච්චෙත් කරත් එහෙම ඉලා නැත් කරත්
මෙහෙම දැන් අපි දැන් අපේ මේ ගෲප් එකේ වගේ කතා කරනකොට අපි මොනවා හරි ඉගෙන ගන්න තව සුට්ටක් හරි ඉගෙන ගන්න ඕන කියන බලාපොරොත්තුවෙන් තමයි කතා කරන්නේ නමුත් සාමාන්‍යයෙන් ඔය අපි පන්සලකට ගියාම කොහේ හරි ගියාම නොදන්න කට්ටිය ගොඩාක් එකතු වෙලා නොදන්න දේවල් ගැන කතා කරනවා ඉතින් ප්‍රශ්න ඇති වෙනවා ඒක නිසා හොඳම වැඩේ තමයි පුළුවන් තරම් කතාව අඩු කරලා අහගෙන ඉන්න එක ඒ වගේ තැනකදී ප්‍රශ්න හරියට ඇතුළේ තියෙනවා.
තමයි මං කියේ ප්‍රශ්න ඇති වෙන්න හේතු අඳුරගත්තාම අපි ඒකට අහු නොවි හැබැයි ධර්මයේ පෙන්නලා දෙන්න ඒ පුළුවන් වෙන්න ඕන. ඒක ටිකක් වෙන්න මේවා කරලා ඒ අවබෝධ එනකොටයි ඊළඟ තැන කියන්න ඕන. ඊතරලින් කතා කරන්න ගියොත් එහෙම ඒක ප්‍රශ්න ගොඩක් විතරයි. කෙනෙක් කහන්නකොට අපි ඇතිස්සෙන් බලන්න ඕන මෙයාට මේක කිව්වොත් තේරෙයිද? නැත්නම් ඉතින් ඒක සද්ද නැතුව ඉන්න එක හොඳයි.
එතකොට ලෞකික සම්මාදිට්ඨිය පැත්තෙන් ඉස්සලා පෙන්නන්නත් වෙනවා නේ. ගොඩක් වෙලාවට.
ඔව් එතනින් තමයි ඕන කෙනෙක් පටන් ගන්න. එතනින් කතා කරන්න ඕන. ඉස්සෙල්ලා කම්මස්සගත සම්මාදිට්ඨිය කර්මඵලගෙන කතා කරනවා. ඒකෙන් එහාට යනකොට තමන් ඒ කියන්නේ අන්තර නුවණක් එන්න ඕන අරක ලෝකෙට අයිති දේ කතා කළාට මේ ලෝකෝත්තර දර්ශනේ ඕවා තියෙන්න බෑ කියන එක.
නෝක වෙන් කරගන්න බැරි කමමයි මේ 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 මට හිතන්නේ පැටලිලි එන්නේ. මම හිතන්නේ ඔය කමල් හරි කවුරු හරි සරත් එහෙමත් ඔය මොනවද අර මේක විපාකයක් නේද කියලා අපි පටන් ගන්න යන්නේ. මේ පටන් ගන්න තැන විපාකයක් නේද කියලා මොකද්ද ඔහු ඉතින් ඕක කියනකොටම මේ මේ අනිත් පැත්තට මතක් වෙන්න ඕන විපාක තියෙන්නේ මොනවටද? කර්මවලට. කර්ම විපාක ගැන කතා කරන්නේ මොකේද? මන සම්මා දිට්ඨියද? ගම්මස්සගත සම්මා දිට්ඨිය. ඒකයි මේකයි දෙක කලවම් කරගන්න ගියොත් ආයි ඉතින් පැටලෙනවා මේක. ලෝකෙන්
මේක හරි.
පෙර වෙන තරතේ වෙනම කතාවක් ඒ. ඒකට කර්මඵලව දාල නැහැ.
හැබැයි දැන් මෙතන එතන දැන් ඔයා එතන පැත්තෙන් බලනකොට පෙන්නන්නේ නිකන් ගොඩක් දුර ගිය මට්ටමක්නේ. හැබැයි දැන් සාමාන්‍යයෙන් කියනකොට සංයෝජන 10 මූලික තුන කඩන තැන වගේ එක්ස්ප්ලේන් කරන්න යනවා නම් අක්කාය දිට්ඨිය දැන් එතකොට අර උපරිම තැනේ අක්කාය
ඉතකෝ මතකද? මම උපදින තැන කිව්වේ.
ඒ උපරිම තැනින් දැන් එතන වලින් බැලපර රූපය ඉක්මවා යන තැනවා මෙතෙන්ට අහුවෙන්නේ. එහෙම නැතුව නිකන් අර බේසික් ලෙවල් එකෙන්
සක්කාය දිට්ඨිය නැති කරන්න බෑ. ඔය අපි කතා කරන විදිහට තමයි මේ අඳුනා ගන්න වෙන්නේ මේ කාය ආයතනේ සක්කාය නැති කර ගන්නනේ. අර අජත්ත රූප නැති වෙන නැත්.
එතන එතකොට අනාගාමි තැන වගේ නම් සෝවන් මාර්ගයේ තැන.
සෝවන් මාර්ගයේ දික්කේ නැති වෙන්නේ. දෘෂ්ටියේ නැති වෙන්නේ. ශරීරයක් තියෙනවා කියන දෘෂ්ටියේ නැති වෙන්නේ. මේ ශරීරය නැති වෙන්නේ නැහනේ. අපි මේ අල්ලගෙන ඉන්නේ ශරීරයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ දෘෂ්ටිය නැති වෙන්නේ.
තමයි කිව්වේ ආව තුන්වෙනි අවස්ථාව අනාගාමී අවස්ථාව. ඒක ඉස්සෙල්ලා තමයි සක්කාය දෘෂ්ටිය නැති වෙන්නේ. ඔව්. ඊට පස්සේ අරටික තියෙනවා. පල්හැට තියෙනවා. ඉස්සෙල්ලා අපිට
කරා ඒක හත්නකම තියෙනවානේ.
හත්නකම තියෙනවා. ඉතින් සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න තමයි මුලදි වෙන්නේ. ඔව්.
මේ ඇත්ත සත්‍ය දැක්කම රූපේ සත්‍ය දැක්කම අපිට මේ අපේ රූපයක් තියෙනවා කියන එක මේ නැතුව යනවානේ. ඒ අදහස
දෘෂ්ටිය කැඩෙනවා එතනින්.
දෘෂ්ටි කැඩෙනවා. අපි මේ හිතන්නේ මේ හැමදේම මේක මගේ කියලානේ. හැබැයි ඒ සම්පූර්ණයෙන් නැති වෙන්නේ බෑ. ඒ මොකද මේ මමත්වේ නැති වෙන්නේ මං හිතේ රහස් වෙනකොටනේ. හැබැයි මේ දැන් මේ මගේ දැන් ටික ටික පේනවා නේද මේ දැන් මේ මගේ අත කියනකොට එන්න මේක බාහිර දෙයක් නේද කියලා හිතෙනවා නේද? අපි රූපයක් අපේ ශරීරය බලනකොට මේක දැන් අපි හිතුවට බාහිර රූපයයි මේකයි එකම නේද කියලා හිතෙනවා නේද වරින් වරට? අන්න ඒ වගේ ඉතින් මේක සම්පූර්ණේ නැති වුනහම ඒ දුස්ති අපිට හිතා ගන්න බෑ ශරීරෙ මොකද තමයි දැකලා නැහැනේ. එතකොට ඒ ආසාවල් නැති වෙන්න ඕනේ ශරීරෙ කෙරේ තියෙන. ශරීරේ මම නේද ශරීරය හතරපතක් පේනවනේ ඒකේ දෘෂ්ටියක්. ඒ කියන්නේ මේ ඒ දෘෂ්ටි චෛතසික නිරෝධ වෙන්න ඕනේ.
සමා වෙන්න එතන පුද්ද අපේ කොග්ගල මහත්තයට අපිට තේරුම් කළ දෙන්න කියලා නම් හොඳයි නේද? රූපය සමා කියලා හිතෙන නැත්තම් රූපය තුල තමා ඉන්නවා කියලා එහෙම නැත්තම් රූපේ සමන් ලෙසන්නේ හතරක් තියෙන්නේ සක්කාය දිට්ඨිය
20ක් නේ 20ක්
රූපේ ගැන කියනකොට හතරක් නේ රූපේ ගැන
රූපිට හතරයි
කරයි එහෙම අන්නේ හතර එකක් විශ්සර කරා නම් අපිට පොඩ්ඩක් හොඳයි කියලා හිතුවා තේරුම් ගන්න
රූපය ගැන සක්කාය දිට්ඨිය හතර ආකාරයකට එන්න පුළුවන් නේ රූපයම මම කියලා හිතන ගතිය නැත්තම් මම රූපවන්තයි මාත රූපය තුල මම ඉන්නවා එහෙම නැත්නම් මා තුල රූපය තියෙනවා සාමාන්‍ය හතර ඕක අනිත් අනිත් ඒ જાති හතරටත් වෙන්න පුළුවන් ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම ඔය හතර ආකාරයෙන් එකකට එක විදිහකට එන්න පුළුවන් මම ඉන්නවා කියන එක. එතන ප්‍රශ්නයක් එන්නේ අර දිලෘක්ෂි ඇහුවා වගේ එහෙනම් රූපෙන් මිදුන දවසටද රූපේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. මම හුවත් ඊළඟට ප්‍රශ්න එනවා එහෙනම් අනාගාමී වෙන්න ඕනේ. රූපයට අහු නොවෙන ගානට මිදෙනකොට අනාගාමී වෙනවා. ඒකම අනිත් පැත්තට අහන්න පුළුවන් රූපෙන් අපි එතර වුණා කියන්නේ දැන් අනිත් වේදනාව සංඥා සංකාර විඥාන වලින් සක්කාය දිට්ඨිය නැත් එතකොට. නේද? එහෙම අහන්න වෙනවා එතකොට. අනාගාමී කෙනාට සක්කාය දිට්ඨිය තියෙනවද? එහෙම වෙන්නත් බෑනේ. නම් එතන එතෙන්ට වෙනස් වුණ විදිහ දෙයක් තියෙන්න ඕනේ.
ඒ දුස්
පුළුවන්.
සෝහන් වෙනකොට දුස් චෛත්‍යක නැති වෙනවනේ.
එහෙමයි. ඒ ඔය වචන දාලා හරියන්නේ නැහැ. මේක ටිකක් ඉතින් තේරෙන විදිහකට කියන්න ඕන. සෝහන් වෙනකොට දෘෂ්ටිය කැඩෙන්න ඕන. ඒ මොකද්ද කියලානේ. අහන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕන.
අන්න එතන තමයි මහත්මිය මම ඇහුවේ දැන් රූපේ තමයි කියලා හිතනකොට නම් සතර මහා සතුන් හැදිවිච්ච මේ රූපේ මම කියලා හිතන එක නේද? ඒකේ අනිත් තුන පොඩ්ඩක් තව ටිකක් කඩලා දුන්නා නම් මම හිතන්නේ ඒ වගේ අනිත් ඒවත් හදාගෙන අපිට බලන්න පුළුවන් නේ. මොකද්ද මේ එතකොට තමන් රූපේ කියලා හිතනවා කියන්නේ.
එතන අපිට මෙහෙම හිතුව දැන් ওই සංඝා මාන දිට්ඨි කියන කාරණා තුනගත්තාම ඒක දෘෂ්ටිය කියන එක තමයි නැති වෙන්නේ සක්කාය දිට්ඨිය ඒ ස්වාමීන අවස්ථාවේදී. නමුත් අනිත් දෙක තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම දැන් මොකක්ද දිහා බැලුවහම කියලා ඒ දිහා දැක්කම දැන් අකල් වස්තු දිහා බැලුවාම දැන් මම ඒකට කියන්නේ මම දක්වන ඒ කියන්නේ දෘෂ්ටිය කියන බැල්ම ඒ කියන්නේ මේ කාරියට රූපය ඇදෙන ක්‍රමයේ දෘෂ්ටි සම්පන්න වෙනවා නම් එහෙනම් මෙහෙමයි අපි දැන් පොඩි කතා කරු විදිහට එතකොට එතනින් දෘෂ්ටි විතරක් හැදෙනවා. නමුත් අනිත් ඒවා තියෙනවා. කියන එක තමයි මට හිතෙන්නේ ඒක හරියද මම හිතන්නේ.
ඒ කියන්නේ දෘෂ්ටිය කැඩෙනවා රූප තියෙනවා. ශරීර රූපෙත් අජත්ත රූපෙත් තියෙනවා බහිද්ද රූපත් තියෙනවා.
රූප තියෙනවා මොකද ඉතින් අපිට දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් සක්කාය දිට්ඨි දුරු කරලා ඉන්න දැන් විසාකා වගේ ඒගොල්ලෝ තියෙන සාමාන්‍ය ජීවිතයේ
එතකොට ඒ මාමඤ්ඤත කියන එක නේද එතකොට එන්න ඕන රූප නැත්තම් මේ පටවි
මාමඤ්ඤති කතාව තමයි ඇත්ත
මාමඤ්ඤති කියන්නේ ඒකට දන්නවා නමුත් මේ පරිහරණය කරන සම්පූර්ණයෙන් නැතිලා නෑ න මඤ්ඤතිනේ රහත් වුණා.
ඔව්. එතකොට කොහොමද මාමඤ්ඤති කියන්නේ කොහොමද මොකද්ද? රූපයට අහුවෙනවා. මොකද්ද වෙන්නේ? සත්‍යඥයාගේ සත්‍යඥයා මඤ්ඤතිනේ
මඤ්ඤති.
එතකොට මඤ්ඤති මාමඤ්ඤති අතර වෙනස මොකද්ද?
දන්නවයි දකින්නවයි කියන එක ප්‍රජානම් පස්සන් කියන දානම් විතරයි කියන්නේ.
දැකලා නැහැ. ඒගොල්ලෝ දන්නවා ඒක. මෙහෙම දෙයක් මේ රහතන් වහන්සේ කෙනෙකුට මේක සම්පූර්ණේ නැහැ කියලා දන්නවා.
දන්නවා. හැබැයි දැකලා නැහැ ඒ අවස්ථාවේ.
නැහැ. භාගෙට.
ඒක මේ මෙහෙමයි. දැකලා තියෙනවා මේ රහතන් වහන්සේට මේක හටගන්නේ. කියන අවිද්‍යාව දුරු කළොත් මේක හටගන්නේ නැහැ කියන නුවණ එනවා. ඒක දන්න දකින කතියට එනවා. ඒක තමයි ඥානම් ප්‍රසං යථා භූතං. ඥානම් ප්‍රසං යථා භූතං වුණාම සම්මාදිට්ඨිය ඇති වුණා. දැන් සේක පුද්ගලයාගේ සම්මාදිට්ඨිය තියෙනවනේ අනිවාර්යෙන්ම. අතාරේ මාර්ගයට වැටෙන්න බෑනේ. ඒ සම්මාදිට්ඨිය කියන එක තියෙනවා යාගේ. සමාධිත්‍ය කියන්නේ තව පැත්තකින් බැලුවොත් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය කියන එක තියෙනවා. දුක කියන්නේ මේකයි, දුක හටගන්නේ මෙහෙමයි, සමුදය. ඊළඟට නිරෝධය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි අවබෝධයක් තියෙනවා. දැන් එයා එහිඳ තමයි එයාට මාර්ගේ වඩන්න පුළුවන් වෙන්නේ. එතකොට එයාට නුවණක් තියෙනවා. මට මෙහෙම වුණාට රහතන් වහන්සේට මෙහෙම නැහෙනි. නිරෝධය කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනකන් මෙහෙම වුණාට අවිද්‍යාව නැති වුණොත් මෙහෙම වෙන්නේ නැහෙනි කියන අවබෝධය. ඒකම තමයි මේ පටිච්චසමුප්පාදේ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන නුවණ තියෙනවා. හැබැයි අසති වෙලා නැහැ තාම. තේරෙනවද? රූපේ හටගන්න හේතු නැති කරලා නැහැ. හැබැයි නුවණ තියෙනවා මේ හේතු නැති වුණොත් මේක හටගන්නේ නැහැ. එතකොට එයා ඒ තත්ත්වයට යන්න උත්සාහයක් තියෙනවා.
ඒ පැත්තට හැරිලා ඉන්නේ.
ඒ නුවණ තියෙන එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනකන් එහෙම වුණාට අවිද්‍යාව යම් දවසක නැති වුණොත් අවිද්‍යාව යෙදුම් නැත්තම් එහෙම වෙන්නේ නැහැ කියන නුවණක් තියෙනවා. ඒ කියන්නේ තාම පංච උපාදානස්කන්ධේ හට ගන්නවා, දුක කියන එක හට ගන්නවා, දුක්ඛ සමුදයක් තියෙනවා. ඒ වුණාට නුවණ තියෙනවා මේ දුක හටගන්නේ මෙහෙම හින්දා. එහෙම නොවුණනම් ඕක හටගන්නේ නැහැ කියන පැහැදිලි දැක්මක් තියෙනවා. විදක්මාවට දුක නැති කරලත් නැහැ, සමුදය නැති කරලත් නැහැ තාම. එයාට ඕන නම් ඒ සඳහා උත්සාහය යොදීමේ හැකියාව තියෙනවා. මොකද ඒ අවබෝධය සම්මා දිට්ඨියෙන්. එතකොට එයාට නුවණක් තියෙනවා මේ අර සමුදයයි නිරෝධයයි ගැන. ලෝකේ හටගන්න හැටි දන්නවා, නිරෝධ වෙන හැටි දන්නවා. නිරෝධ කරලා නැති වුණාට. එතකොට සමුදය දන්න කෙනා, දැන් රූපේ හටගන්නේ මෙහෙමයි කියලා දන්න කෙනා රූපය මම කියලා හිතන්න විදිහක් නැහැ නේද? මේ අවිද්‍යාව තියෙනකන් මේක හට ගන්නවා නම්, අවිද්‍යාව නැති වෙනකොට හටගන්නේ නැත්නම් ඉතින් එහෙම දෙයකට මම කියන්න පුළුවන්ද? ඒ රූපය හින්දා මම කියලා එකකට යන්නේ නැහැ. ඒ වගේම වේදනාව මේ සමුදේ තියෙනකන් වේදනාව හට ගන්නවා. ඒ සමුදේ නැත්නම් වේදනාව උපදින්නේ නැහැ, නිරෝධයි කියලා දන්න කෙනා වේදනාව මුල් කරගෙන ඒක මම කියන හැඟීමකට දාන්න විදිහක් නැහැ. හරි, ඒක අර ප්‍රත්‍ය නිසාමයි මේක තියෙන්නේ කියන නුවණ දන්නවා තියෙනවනේ. හැබැයි ප්‍රත්‍ය නැති කරලා නැහැ. ඒක යාට තියෙනවා. ඒක නැති කරන්න නම් මොකක් හරි මාර්ගයක් වඩන්න ඕන කියලා නුවණකුත් තියෙනවා. මාර්ගය ගැන නුවණකුත් තියෙනවා. මේක කරන්න ඕන කෘත්‍ය මොකද්ද කියන එක ගැන පැහැදිලි නුවණක් තියෙනවා. ඒතකොට තාම ඒක වැඩිලා නැහැ කියලාත් දන්නවා. පැහැදිලි වුණාද ඒකට?
කියපුණේක පැහැදිලි, නමුත් මම අර මේ මම කියන එක මේ සක්කාය දිට්ඨියේ මේ මූලික ටික ගැන මම ඇහුවේ. මේ තමා තුළ රූපය තියෙනවා. රූපය තුළ තමා ඉන්නවා කියන එක තමයි මම අහන්නේ. මූලිකම. අයන්නේ ටික.
අයන්න පටන් ගන්න මෙතන ඉන්නේ. ඉතින් ඒ කියන්නේ ආර්ය දර්ශනේ එන්න ඕන. ඊට මෙහා ඕක කැඩෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ අපි රූපය කියනකොටම දැනගන්න ඕන රූපය හැමතිස්සෙම පවතින්නේ එකේ ප්‍රත්‍ය එක්ක. ඒ කියන්නේ සමුදය එක්ක තමයි රූපයක් ගැන කතා කරන්න පුළුවන්. සමුදයෙන් තොරව රූපයක් ගැන කතා කරන්න බැහැයි කියන නුවණක් තියෙනවා. හැබැයි තාම සමුදය නැති වෙලා නැහැ. ඒ හින්දා අපිට රූපේ තියෙනවා. ඒ වුණාට නුවණ තියෙනවා. මේ රූපේ තියෙන්නේ මේ අවිද්‍යාව යෙදෙනකන් විතරයි. යම් දවසක අවිද්‍යාව දුරු වුණොත් රූපේ උපදින්න බෑ. එහෙනම් එහෙම රූපයකට මම කියයිද කියන තැන බලන්නකො. කියන අවිද්‍යාව මතමයි රූපේ තියෙන්නේ. දැන් නිකන් හිතන්න අර අවිද්‍යාව මතමයි රූපේ තියෙන්නේ කියනකොට අර වතුරේ ඉන්න බල්ලා මතක් කරගන්නකො. දැන් අපි දන්නවා අවිද්‍යාව මතමයි ඒ රූපේ තියෙන්නේ. අවිද්‍යාවෙන් තොරව අපිට වතුරේ ඉන්න බල්ලා ගැන කතා කරන්න බෑ. මොනවාම නුවණක් එන්නේ. ඒ නුවණ ආපු දවසට ඒ රූපේ මම හරි මගේ හරි කියන්න හිතෙයිද නිකන්ව? විද්‍යාව මතකන් ඒක පිහිටලා තියෙන්නේ.
දැන් ඒක මේ අර පුංචිම තැනින් හර දැන් මේ ඇහ කියන්නේ පුරාණ කර්මයක් වෙන මේ රූපය කියන්නේ අපි මේ ඇස කන නාසය දෙ හැදලා තියෙන කොටටනේ මේක මේ අපි පෙර කරපු විපාකයක් විදිහට නේ කරපු දෙයක විපාකයක් විදිහට අපිට මේක හම්බෙලා තියෙන්නේ මේක හැදලා තියෙන සතර මහා ධාතු වලින්. ඒතරන් එහෙම කඩ කඩ නේද ඔක බලන්න ඕනේ නැති ඉතින් ඔක තේරුම් ගන්න මට නම් තේරෙන්නේ නැහැ ඒක.
එහෙම කඩ කඩ බැලුවට අපේ කෙලෙස් තුනී වෙනවා මිසක් නීවරණ යටපත් වෙනවා මිසක් මං හිතන්නේ සක්කාය දිට්ඨිය කැඩෙයි කියලා. ඒකේ මේකට හේතුව තමයි එක පැත්තකින් තාම අර කර්මඵල ගැන කතා කරන්නේ ඔය. අනිත් එක සතර මහා ධාතුව කියන රූපෙට අහු වෙලා. අනිත් ඒවා නැති වුණාට සතර මහා ධාතුව තියෙන බව, එළියේ සතර මහා ධාතුව තියෙනවා ඒ බව දැනගන්නේ කවුද? හෙස් මමනේ. මෙහි ඉන්න මම තමයි අර අර රූපේ හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියලා දැනගන්නේ. ඒකෙන් කෙලෙස් තුමි උනාට මුලාව දුරු වෙන්නේ නැහැ, අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කන් හිතන්න අර වතුරේ ඉන්න බල්ලා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියලා මට්ටමකට යන්න පුළුවන්. එතකොට බල්ලට ඇලීමක් තිබුණා නම් නැති වෙයි, ගැටීමක් තිබුණා නම් නැති වෙයි. හැබැයි මුලාව දුරු වෙන්නේ නැහැ. මොකද තාම ඔය සතර මහා ධාතුව පනවගෙන පනවන්න බැරි තැනක. එතකොට එතනින් එහාට ගිය ගැස්මක් එන්න වෙනවා. මේ කියන්නේ මේ සම්මා දිට්ඨිය කියන එක ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. සම්මා දිට්ඨියේ හැමතිස්සෙම තියෙන අර දුකයි සමුදයයි, ඒ කියන්නේ රූපයයි රූප සමුදයයි කියන එක තියෙනවා. සමුදේ තියෙනකන් තමයි රූපේ තියෙන්නේ කියන අවබෝධය. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් තොරව අපිට ඵලය ගැන කතා කරන්න බෑ කියන නුවණක් එනවා. දැන් එලා තියෙන්නේ දැන් අපි හේතු ප්‍රත්‍ය නැතුව සතර මහා ධාතූට පවතින්න පුළුවන් නේ අපි දැක්කත් නැත කියන මට්ටමකටනේ ඔකෙන් යන්නේ. ඒක ඒ ලෝකෙන් එතර වෙන්න ඒක මදි. ලෝකෙන් එතර වෙන දර්ශනෙට. එහෙනම් තමයි හැමතිස්සම රූපය ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන එක බලන්න කියන්නේ. සමුදය දැක්කොත් තමයි අත්සංගමේ නැත්තම් නිරෝධය කියන එක ගැන නුවණක් එන්නේ. ඔය නුවණ ආවොත් විතරයි සම්මාදිට්ඨිය ආවා කියන්න පුළුවන්. නැතුව අපිට අර කර්මයෙන් විපාකයක් හින්දා මේක හැදුනා කියන මට්ටම මං හිතන්නේ මේ අවබෝධය ලබන්න තරම් ඇති කියලා. මේක දාන්න වෙන්නේ පූර්ව ප්‍රතිපදාවට.
අදින අදාළ වෙන්නේ නැහැ තෙන්දනේ.
ඒ කියන්නේ කෙලෙස් තුනී කරන පැත්තට තමයි ඔය කර්මඵල පැත්තයි සතර මහා ධාතුවෙන් හැදුණයි මේ වගේ දේවල් දාන්න වෙන්නේ. ඒවක් කරන්න එපා කියන එක නෙමෙයි, ඒවක් කරන්න ඕන. හැබැයි අපි දහමට ගලපලා බලන්න ඕන එතන පටිච්ච සමුප්පාදි තියෙනවද? එතන චතුරාර්ය සත්‍ය තියෙනවද? දැන් පටිච්ච සමුප්පාදයට යන්න නම් හැමතිස්සෙම සමුදය නැත්නම් හේතු ටික හොයාගන්න වෙනවා. හේතු ටික හොයාගන්නකොට හේතුව නැත්නම් ඵලය තියෙන්න බෑ කියන නුවණ ඇති වෙන්න ඕන. ඔය දැක්ම තුල තමයි හරි මාර්ගයට වැටෙන්නේ. නැත්තම් සම්මා දිට්ඨිය එන්නේ. ඒ සම්මා දිට්ඨිය ආවේ නැත්තම් මාර්ගඵල ගැන කතා කරන්න බෑනේ. සෝවාන් වෙන්න විදිහක් නෑ එතකොට. ඒ හින්දා මේ අර ටික තමයි ඉතින් මුලින් කරන්න දෙන්නේ. ඒක කළාට මදි කියන එක තමයි මේ මේ අපි මේ සාකච්ඡා කරන්නේ. ඊට වඩා වෙනස් විදිහකට මේක බලන්න වෙනවා. මේ ආයතන පැත්තෙන් බලන්නම වෙනවා. අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ ආයතන පිරිසිඳ දකින්න නැතුව මේ මේක කරන්න බැහැයි කියලා. එහෙනම් තමයි මේ ආයතන පැත්තෙන් මේක බලන්න. එතකොට අර අර මුලින් අපි මුලදි කළාට වඩා වෙනස් විදිහක් දැන් තියෙනවා. එතකොට මන් දකින්නේ මෙන්න මේ වෙනස නැති හින්දම තමයි මේක අවබෝධ වෙන්නේ නැති කියලා. ඉස්සෙල්ලත් මං කිව්වේ රයං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන නුවණ අපිට එන්නේ නැහැ. ඔය බලන්න විදිහට. නිරෝධ ධම්ම කියනකොට මං අර වෙනස් පැත්තක් දෙන්නේ උපදිලා නැහැ. නිරෝධයි කියන්නේ. හටගෙන නැහැ කියන නුවණ එන්න ඕන. අපි ගන්න හදන්නේ හටගත්තු දේ නැති වුණා කියන පැත්තෙන් තමයි වෙනුවන ගන්න හදන්නේ. ඒකෙන් මම හිතන්නේ මේ මේ දැක්මට එන්න පුළුවන් කියලා. එතන තමයි මම මේ කියන්නේ මේ මේ කරන සම්මත ක්‍රමවල අඩුවක් තියනවා. ඒ අඩුව අපි හදා ගන්න ඕන කියලා. මේ දැක්ම තුලින්. ඒක මේ ආයතන විදිහට බලනකොට මේ පැහැදිලි වෙනවා. අපි මුලින් දැම්ම කිව්වේ මේ හිතෙන් හදපු එක නේද එළියෙන් තියන්නේ කියන ඒ නුවණ ඇති වෙන විදිහට මේක බලන්න කියලා. එතකොට ඒ රූපයයි රූප සමුදයයි රූප නිරෝධයයි කියන ಜಾති තුනම එතන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුල තමයි මේ මට නම් තේන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා නම් දුරු වෙන්න ඕන කියලා. ඔය දැක්මට එනකන් මේක වෙන්න විදිහක් නැහැ. මොකද අපි තියෙන දෙයක් ගැනනේ කල්පනා කරන්නේ. දෙයක් තියෙන තාක්කල් මම කියන එකෙන් මිදෙන්න බැහැ. එහෙම දෙයක් තමයි ඉතින් මට නම් තේන්නේ මන් දන්නේ නැහැ. අවබෝධ කරන්න පුළුවන්ද කියලා.
ඔව් මට කියලා තියෙන්නේ දැන් අපි මේ රූපේ හැදෙන්නේ අපේ හිතේ කියලා පෙනෙනකොට ඒකට අයිති වෙනවා මේ බාහිර රූපයක් තමුගේ ශරීරයක් නේ. එතකොට එහෙම හිතනකොට ඒකේ Nirodhayak පේනවා. කියන්නේ හට නොගැනීම පේනවා. හට නොගන්න දෙයක් තියෙනවා නම් ඒක තියෙනවා කියලා කියන්න බෑනේ. එතකොට ඒ රූපේ නැහැ නේ. රූපයක් හැදිලා නැහැ. ඒ අවබෝධය ගන්න ටිකක් අමාරුයි. මේ එතකොට රූපයක් හැදිලා නැත්තම් එතකොට ඒකට මමත්වයක් රූපේ අර හතර જાතිය දාන්න බෑ. මොකද එතන ඒක හටගෙන්නේ නැහැ නේ. පැනවිලා නැහැ නේ. මොකද ඒක හිතේ හැදිච්ච දෙයක් නේ.
ඒක දැන් හිතේ හැදිච්ච දෙයක් කියන කෙනෙක් එහාට යන්න ඕන. මේ හේතු හින්දායි ඔක හැදෙන්නේ. මේ හේතු නැත්තම් ඔක හැදෙන්න බෑ කියන දැක්ම. ඒ දැක්ම එන්න ඕන.
හිතේ හැදෙන්නේ තේක හේතු නිසා. මේ රූපේ කියන එක සංකල්පයක් බව අපිට අවබෝධ වෙන්න ඕන නේද? එන්නතු පිට පුතයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ අපේ ශරීරයත් සංකල්පයක් තමයි.
මෙහෙමයි. මේ සංකල්පය කියන එක ප්‍රත්‍යක්ෂ වුණත් එහෙම රූපේ උපදින්නේම නැහනේ.
ඔව්.
දැන් ඒ මට්ටමට යන්න කලින් ඕක ගැන නිකන් දැක්මක් ඇති වෙනවා. ඒ කියන්නේ ආම රූපේ තියෙනවා. තියෙන්නේ මේ මෙන්න මෙතන මුලාව හින්දා. මේ මුලාව නැත්තම් අන්න එදාට සංකල්පයක්. ඒ කියන්නේ හිතෙන් හදපු දේ හිත දැනගෙන. හැබැයි අපි තාම ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. එන්න කලින්
අනුමාන ඥානයක් තියෙනවා.
ඔව් අනේ දැක්ම තුල තමයි අර දෘෂ්ටිය කැඩෙන්නේ. එතකොට දැන් මේ හේතු තියෙනකන් උපදින කයකට නම් හේතු නැති වුණත් උපදින්නේ නැති කයකට නම් මම කියන සංකල්පයක් දායිද? මම කියන එකක් දාන්න නම් තියෙන එකක් වෙන්න ඕනනේ. ජීවිත කාලය තුල හරි තියෙන්න ඕනනේ. අපි ශරීරේ අපි ඉපදුන දවසේ ඉඳන් මැරෙනකන් තියෙන හින්දා තමයි ඔක මම වෙලා තියෙන්නේ, මගේ වෙලා තියෙන්නේ. අපි ඒ හිතන මට්ටමින් එහාට යන්න වෙනවා. ඒක තමයි මේ
අනේ දෙන්නේ තමයි අර
අයපත්
අර පොඩි දරුවෙකුට ඒ අදහස නැහැ
නේ. එහෙම නැහැ කියන්නේ බෑ කමල්. එහෙම වුණා නම් පොඩි දරුවා හොවන් වෙලා වෙන්නේ නැහැ. කප්තර නොයසු විරු ධර්මතාවයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. පොඩි ළමයාගේ කතාව නෙවෙයි. පොඩි ළමයා හරි වයසක ආච්චි හරි ආයතන මුලාව වෙනවා නම් සක්කාය දිට්ඨියට අහු වෙලා. දැන් යා මේ අපි ආයතනකින් ගන්න දේ එළියේ තියෙනවා කියන මට්ටමේ නම් ඉන්නේ සක්කාය දිට්ඨිය අනිවාර්යෙන් තියෙනවා. ඇයි එළියේ තියෙන දේනේ දැන් අත්දකින්නේ? එළියේ තියෙන දේ දැනගන්න කවුද? කාගේ ඇහෙන්ද ඕක දකින්නේ? කාගේ කනෙන්ද ඕක අත්දකින්නේ? තත්න්න එහෙම ඒ මම කියන්නේ එක අපි කිව්වත් නැතත් මම හැදිලා ඉවරයි. පොඩි ළමයා එළියේ තියෙන යම් කිසි ස්වභාවයක් දකිනවා නම් ඒකම ඇති යගේ සක්කාය දිට්ඨියට. සාඳුර ගන්න අරව මේව කරන්න යන්න අවශ්‍ය නැහැ. ආර එළියේ දෙයක් තියෙනවා කියන එකම ඇති සක්කාය දිට්ඨියේ තියෙන. ඒ වගේ සියුම් දෙයක් මේ අවබෝධය ආවොත් ඒ රූපේ හටගත්තේ මේ හේතුවෙන්. ධමයේ හේතු නැත්නම් රූපේ හටගන්න විදිහක් නැහැ. අනේ අවබෝධය ආවොත් විතරනේ. ඒකයි මම කියන්නේ. ධම දකින්නම එනවා. පටිච්චසමුප්පාදේ දකින්නම වෙනවා. වෙන විදිහක් නැහැ.
මාර්ගයට වැටෙනවා කියන්නේ ඒක දැකලා තමයි මාර්ගයට වැටෙන්නේ.
ඔව්. ඒක දකින්නකම්
තමයි මාර්ගයට වැටෙන්නේ.
ඊට කලින් මොන භාවනාවක් කළත් සෝවන් වෙන්න විදිහක් නැහැ. ඒක තමයි මම කියන්න හදන්නේ. මේ අවබෝධි කෙන් හරි එන්න ඕන. විතරක් වරදි දැක්කොත් විතරයි ධර්මය දැක්කමයි. මේ වෙන මොනව කතා කළත් මෙතෙන්ට ආවෙ නැත්නම් ඔය අවබෝධය එන්න බෑ. එතකොට මේක මේ මහා ගැඹුරක් නෙවෙයි මං කියන්නේ. මේ ගැඹුරු විදිහට ගන්න එපා මේක. කියන්නේ මේක ඕන පොඩි ළමයෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් දෙයක් මේ කියන්නේ. දකින දේට අනුව හිතෙන් හිතුවා, හිතෙන් හිතපු දේ එළිය තියෙනවා කියලා විශ්වාස කරනවා. මම දන්නේ ඕක කාටවත් මේ තේරුම් ගන්න බැරි දෙයක්ද කියලා. කියන්නේ මට මහා දැනුමක් ඕනේ නැහැ. දැන් අපේ හොයන අය කියන්න ඉන්නේ මේක මේ හරි ගැඹුරු දෙයක්. ඕක මේ භාවනා කරලා කරලා පස්සේ අන්තිමට තේරුම් ගන්න දෙයක් කියලා නේ කියන්න යන්නේ. මං කියන්නේ ඕක අනිත් පැත්ත.
ඒගොල්ලෝ හදන්නේ භාවනාවෙන් වටා ගන්නදේ.
ඔව් මොනවා හරි එක එක දේවල් කරලා ධර්මයේ ඉගෙනගෙන භාවනා කරලා රෝමේව කරලා මේ පස්සේ එන අවබෝධයක් මේක කියලා කියන්නනේ හදන්නේ. මම කියන්නේ එහෙම නෙමෙයි. මේ අවබෝධය ඇති කරගෙනයි ඊටු ටික කරන්න ඕන. මේක මේ අවබෝධය ගන්න බැරි දෙයක් නෙවෙයි. මහා ගැඹුරු දෙයක් නෙවෙයි. ඔය වචන මොකක්වත් දන්නේ නැති කෙනාටත් මේක තේරුම් ගන්න පුළුවන් දෙයක් කියන එක ඉඳන් තමයි මම කතා කරන්නේ. මේ 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 දැක්මට එනකන් මං හිතන්නේ මේ කියන්නේ මට නම් පේන්නේ මේ සක්කාය දිට්ඨිය කැඩෙන්න විදිහක් තියනවා කියලා.
ඉතින් ඔතන සක්කාය දිට්ඨිය කියලා අපි ගන්න මම කියන කාලේ විතරයි මගේ ආත්මය කියන එක තාම ඉදිරියට නැහැ නේ. මම කියන එක විතරයි මුලදීම. ඒක හරියද මොකද කියන්නේ?
කොහොම එක එක විස්තර කරනවා මම මට නම් ඉතින් මං ඕක බෙදලා හිතලත් නෑ මට හිතන්න හිතෙන්නේත් නෑ මට හිතන්නේ ওই තුනම අපෙන්ට සම්බන්ධයි කියන වගේ එකක් තමයි මට හිතෙන්නේ.
ඒ අහන්නේ මම හිතන්නේ මට තේරුන්නේ මේ සක්කාය දිට්ඨියයි අස්මි අර මානයයි කියන එක වෙන් කරගන්නේ කොහොමද කියලා වගේ එහෙම.
ඒක තමයි මේ වචන ටික දාන්න දිහිල්ලා අපි ඉතින් එක එක විදිහට තේරුම් කරන්න යනවා. ඉතින් මං කියන්නේ මේක මේ හේතුවක් ඇතුවම හට ගන්නවා, හේතු නැත්තම් හට ගන්න බෑ කියන ධර්මතාවය දැක්කොත් දේශපට මේ ඔය ඇති වෙයිද කියන එක බලන්න අනිත් පැත්තට. එතකොට අපි රවටනනම් රවටෙන්නේ ඔතන සිහිය නුවණ නැති වෙලාවක පරණ ප්‍රුද්දට.
මට හිතෙන්නේ අපිට අමාරු වෙන්නේ මොකද දන්න වචන වලට ගලපන්නේ. අන්නේ දාට සරල විදිහට බලන්නේ නැතුව තියෙන වචන ටික ඔක්කොම දාගන්න හදනවා වටේට කියන එකනේ.
ආයතක රවි දැන් ඔය අනිත් සංඥා සූත්‍රයේදී කියන්නේ තනිකරම මේ ලෝකෝත්තර ලෝකෝත්තර විතරමයි නේ. එහෙම තමයි ඒගොල්ලෝ කියලා තියන්නේ ඒ සූත්‍රය බලන්න.
මොකද්ද ඒ ලෝකෝත්තරත්?
දැන් මොකද දැන් ඔයාද අපි දැන් කතා කරේ දැන් මෙහෙම දැන් පටන් ගන්න ඕනේ මෙහෙමයි දැන් මේ නිරෝධ දත්තින් හිතන්නනේ පටන් ගන්න ඒක කරන්නේ එහෙම නැත්නම් අපි සක්කායදිට්ඨිය කියන එක දුරු කරගන්න බෑ කියලානේ. නමුත් දැන් අපි සාමාන්‍ය බලොත් එහෙම දැන් අපි අනිත්‍ය සංඥා සූත්‍රයක් කියලා ගත්තා. අනිත්‍ය සංඥා වර්ණ සූත්‍රයක් කියලා. ඒක දිගන්නේ රූපය කියලා දකින්නේ කොහොමද ගාව විද්‍යාවත් කියන්නේ මේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුන් සහත ගන්නා උපාදාය රූපියත් දෙර බලලා ඒකේ මේ අතීත වර්තමාන අනාගත සමාගයේ හෝ සමාගයේ බාහිරව ඒ වගේ අරකෝ සාකාරයකට තියෙන ඔක්කොම තියෙන විදිහට තමයි බලාගෙන යන්නේ. එහෙම තමයි වේදනා සංඥා සංස්කාර විය රූපේ කියන්නේ තන පිටක් විදිහට ගන්නවා. එහෙම කියලා තමයි මේ ඔක්කොම වැටෙන්නේ මේ අපි කර්ම මේ සාමාන්‍ය පූර්ව ප්‍රතිපදාව ඇත්තට කියලා තමයි දැම්මර හිතෙන්නේ නේද කවි?
ඔව් ඒක තමයි. ඒ ටික පූර්ව ප්‍රතිපදාව කියලා තමයි මම මේ කියන්නේ. ඒකට රූප සම්මුතයයි නිරෝධයයි බලන දවසට තමයි ආර්ය ප්‍රතිපදාවට
එන්නේ. ඒක අවදි.
ඒ පියාරියක් කින්නමයි.
වතුරින් ඉන්නේ කියලා නෙමෙයි ඇස.
වතුරට එළියේ ඉන්නේ කියලා නේද? එයත් කතා කරන ලෑස්තිය.
ඒ මට කතා කරනවා.
දැන් ඇති කියනවා.
හොඳයි ඉතින් ටික පැහැදිලි වෙන්න ඇති නේද දැන් එහෙනම්. හොඳයි එහෙනම්. අපි එහෙනම් අවසන් කරමු එහෙනම් දැනට
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.